දැයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි. අද අපේ 2020 ඔක්තෝබර් මාසේ 17 සෙනසුරාදා අපිට නැවතත් ධර්ම සාකච්ඡාවක් සඳහා පැයකමාරක කාලයක් ලැබෙනවා. ඒ කාලයේදී අපි පුරුදු පරිදි මුල් විනාඩි සල්පය යෝගාසම සංස්ථාවේ අද තියෙන දිනචරියාව මම හිතන්නේ. දිනචරියාව අදට නියමිත දිනචරියාව කියවීමට ගත කරනවා. ඊට පස්සේ අපි සංගීති සූත්‍රයේ තිකනිපාතේ අදට අදාළ මාතෘකාව තියා ගන්නවා. ඉදිරියෙන් දවසේ සාකච්ඡාවට ආරම්භය පිණිස ඒ අනුව දවසේ සාකච්ඡාව විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තමයි අපේ චාරිත්‍රයේ මෙතෙක් කල් කරන ආපු මෙතන ඉන්න හුඟව දෙනෙක් ඒක දන්න අය සම්ප්‍රදාන කුලම මතක් කරාට. ඉතින් ඒ මතක් කිරීම පස්සේ අපි 13 කුටියට ආරාධනා කරනවා සංඝ ධම්ම සුබද්ද ස්වාමීන් වහන්සේට ඒ යෝගාශ්‍රම දිනචරියාව යෝගාවචර දිනචරියාව ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදාන කුල ආරම්භයේ ලැබලා දෙන විදියට දවසේ වැඩසටහනට
අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව. සුමිහිරි නිවන් සැපතෙන් සැනසුණු කැමති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදුකර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදිවීම නොගිලන් සෑම දිනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නින් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හියේදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු උවටැන, ඇදුරු උවටැන, ගිලන් වැඩිහිටි උවටැන යනාදීෙහි සුදුසු කල්හියේදී ඍසිනම් හීල් දන් කිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණදහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන් ඈ නියත කිසෙහියේදී පිඩු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතු. පිණ්ඩපාතය සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසියුරු දරා කමටහන් ගත් සිතින් නියමිත තැනට මිනිත්තු පහක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමටහනින් යුතුව පිඬු පිණිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු. බොජුන්හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හියේදී පිරිවැහුම් පිරිවැස්සුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස පහට පමණ වත්පිළිවෙත්හියේදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන් පසකිස සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමටහනින් කල්ගෙවා අලුයමට පෙර අවදිවිමි සනුටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාල සටහනක් තමා ඉදිරියේ තබා ගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍යසම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්මදේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලයේ සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කරගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිඳිනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකෙකුට හිරිහැරවනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුකම නම් අනුන් මෙත තමා ගුණවත්කම් සපන්කම් හොවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළ වන විට ඒ නුවණින් සලකා තමාගේ යෝගාවචර කම ඉස්මතු කොටගෙන සිහියට නගා එබඳු උවදුරු මැඩලීමට සමතෙකු විය යුතු. බැහැර පිරිසිදුව නිතර රැකගනිමින් දස ධම්ම සූත්‍ර, ආකංකේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදු මහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම විනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකෝ පැමිණෙන පැවිදි පින්වතුනට වද්දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවා සාරහ නොවන්නන්හා ගැටීම ගුර පරිහානියට හේතුවන වගද තදින් සිතට ගත යුතු. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතු. ප්‍රමාණයේ ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුකමය. යෝගාවචර දිනචරියාවයි.
දැයි අපිට ඒ සඳහා විනාඩි 10ක විතර වගේ කාලයක් ගතලා තියෙනවා. අපි දැන් බලාපොරොත්තු වෙනවා දවසේ මාතෘකා වශයෙන් ටික නිපාතයේ ඊගාව අපි සාකච්ඡා කරන්න මාතෘකාව සභාගත කරන්න අපි කේපාර සෝචෙය මාතෘකා තුනක් කාය වචි මනෝ වශයෙන් පිවිසුදු පැවතුම් පිළිපැදුම් මතක් කරලා අපි ඊගායක මතක් කරන්නයි කියලා 13 කුට්ටියෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අවසරයි
සංගීත දීගනිකාය පාටික වර්ගය සංගීති සූත්‍රයේ තිකනිපාතයේ 370 පිටුව. අත්තිකෝ අවසෝතේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන තයෝ ධම්මා සම්ම දක්ඛාතා. තත්ත සබ්බේ හේව සංගායිතබ්බං න විවදිතබ්බං යත හිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමා තයෝ ධම්ම. එවත්නි අරහතු සම්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් තුනක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද, බොහෝ කල් සිටුනෙක් වන්නේද, එසේ සමගව ගැයිය යුතු. එය බොහෝ දිනාට වැඩ පිණිස, බොහෝ දිනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. ඒ කවර දහන් තුනක් දෙයත්. තීනි මෝනෙයානි. කාය මෝනෙයං, වචී මෝනෙයං, මනෝ මෝනෙයං. මෞනෙය වරහන් ඇතුලේ මුනි බව කරන පිළිපැදුම් වරහන් ඉවරයි තුන එක. කාය මෝනෙය, වාග් මෝනෙය, මනෝ මෞනෙය. ඒක කරන්
තියෙනවා. ඔගේ පාර අපි සෝචෙය ගැන පිවිසිදු පිළිපැදුම් කියනක තමයි ගේ පාර අපිට හම්බෙච්ච පරිවර්තනය. ඒ සෝචෙය ඒ වගේ මේ සුවච කියන පදයක් සමහරවිට මම හිතන්නේ සෝචෙය කියන පදයෙන් සිංහලට කැඩලාවිලා තියෙන කියලා. ඒකට මොණෙය කියන පදයෙන් තමයි මුනි කියන පදේ අපිට ඇවිල්ලා තියෙන්නේ. ඒකට ඉංග්‍රීසියෙන් මියුට් කියන වචෙන් තමයි යොදලා තියෙන්නේ. මියුට් කියලා කියන්නේ නිස්සද්දයි, නැත්නම් කටහඬ අවදි කරන්නේ නැහැ, ශබ්ද කරන්නේ නැහැ, නැත්නම් වචේ මොකද්ද කියන්නේ ශබ්ද දූෂණ නැහැ. ඉතින් ඒක ඒ මොණෙය පදේ වචී ద్వාරයට සම්බන්ධ කරලා එහෙම කියන්නේ. ඉතින් මේකේ තියෙනවා කාය, වචී, මන කියන තුනටම සම්බන්ධ කරලා. ඒ කියන්නේ මේ ඉන්ජන කම්පන චංචල ප්‍රපංචන කියන මුළු පදාසියම අහුවෙනවා. ඉන්ජන කියලා කියන්නේ කයේ සැලවීම, කම්පන, චංචල. ඊට පස්සේ වචනවල තියෙනවා විතක්ක ਵਿਚාර දෙක විතක්ක විපහාරය කියලා එකට කියනවා. ඊගාවට මේ හිතේ තියෙන ප්‍රපංචනේ. ඉතින් අපි මේ දවසක නැත්නම් අපේ චර්යාවේ කොච්චරක් මේ වඩනවද? නැත්නම් ඒක සඳහා කොච්චරක් අපි දඟලනවද? ඒ වෙනකොට කොච්චරක් අපි බුදුහාමරන්න විරුද්ධ වෙනවද කියලා. එහෙම නැත්නම් කොච්චරක් අපි මොණිපදයට මොණිවද මොණි ප්‍රතිපදාවට විරුද්ධ වෙනවද? ඒකල අපි කොච්චර ධර්මණ්ඩි ගොතාන තටමැව්වත් අයි අවශ්‍ය කරන මුනිභාවය ලැබෙන්නේ නැහැ. මොකද හේතුව දවස පුරාම කරන්නේ අනුන් අවශ්‍යන එක, පරිසරයේ අවශ්‍යන එක, ගහකොළ අවශ්‍යන එක. ඊට පස්සේ අපි එක පැත්තකින් ප්‍රාර්ථනා කරනවා මොණෙය බව. ඉතින් ඒ නිසා මේ ඒ මුනි වත කියලා මේකට කියනවා. ඒ දෙක සම්පූර්ණ අන්ත දෙකක්. මුනි වත පුරුණා කියුවාම දෙක අන්තයක්. අන්තික දවස පෞල් ජීවිත ගත කරමින් සභා ශාලා ගත කරමින් කුලයා කෙරේ බැඳීගෙන ඝනයා කෙරේ බැඳීගෙන සෝෂලයිස් වෙන්න හදනවා. කායික වශයෙන් මානසික වශයෙන් ඉතින් වාචසික වශයෙන් අපි ඒක තමයි දරුවන්ගේ බලාපොරොත්තු වෙන්නේ. බොහොම සභාවකට ගිහිලා වික්තෝ ප්‍රතිබලව කතා කරන්න. එතනින් ගියාම මේ හැසිරෙන්න එටිකට්ස් කියලා තියෙන, ටේබල් මැනර්ස් කියලා තියෙන, මැනර්ස් තමයි ඒකට කියන්නේ. ආකාර ඊට පස්සේ හිතත් අපි චින්තනයට පුරුදු කරනවා. ඉතින් මේක තනිකරම ඒ ප්‍රතිපදාව පැත්තෙන් බලනකොට බුදුරජාණන් වහන්සේ උගන්වපු දෙයට විරුද්ධව යනවයි කියන එක බුද්ධ ශාසන අමාත්‍යංශවත් බාර ගන්නෑ. ඒ වගේම බුද්ධඝාන ටීචර් කෙනෙක් බාර ගන්නෙත් නෑ. පන්සලකත් තියෙන ලවුඩ් ස්පීකර්, බෙරපද, ගෙජ්ජි, තාලම් පොටවල්, විසක් උත්සව, පෙරහැර ඒ දේවල් බලනකොට මේ අපූරු සැරසිලි. ඉතින් යෝගාශ්‍රම සංස්ථා පටන් ගන්නකොට පණ්ඩිත ශාන්සි මේට ලොකු විප්ලවයක් කරන්න සිද්ධ වුණා. පණ්ඩිත ශාන්සි ගිහිලා තියෙනවා වෙසක් බණකට. ඉතින් විශාලට ආරාධනා කරලා තියෙනවා. ඉතින් පණ්ඩිත ශාන්සි කියන්නේ සෑයන දේශකයන් වහන්සේ නමක්. ඉතින් අමාරුවෙන් මේ දිනේ වෙන් කරගෙන ඉති වෙසක් දවසේ කිව්වම කවුරුත් වගේ බණ පිළිමන ගිහිලිවල බලනකොට සංවිධායකත් ඉඳ ඇති. කොහෙවත් තියාගන්න බැරි වයසක 3-4 දෙනෙක් ඉන්නවලු පන්සලේ. සංවිධායක ඇවිල්ලාකොළු බලන්න ස්වාමීන් වහන්සේ මේ තැනකට වෙනදා වෙන හරි තැනකිනවද විසක් බලන්න කියලා. තොරම් බලන්න. ඉතින් බුදුරජාණන් පණ්ඩිත ශාන්සිය කොමාරි බණ කියලා ඇවිල්ලා දිලුමින පත්‍රයට ලිපියක් ලියලා තිනවා. ටැග් එකට සුදුසු අපූර්ව විසක් සැරසිල්ල කියලා. ඒක පළ වෙලා තියෙනවා. ඒක මේ පණ්ඩිත ශාන්සියගේ ලියමන් වල සම්දිස්ථානයක් වෙලා තියෙනවා. පස්සේක පත්‍රිකාව වශයෙන් ගහලා මුද්‍රණය කරලා තිනවා. අද ගල් දුවට මොකද වෙලා තියෙන්නේ? අද ගල් දුව රුවන්වැලිසෑයේ බදු අරගෙන ඒක පුරවගෙන සෙනග මේ මොනවද මෙව්වා මේ පූජා විදි පවත්තරෝ. එදියා නිසන්න වනේ අපිට කියන්න බෑ අපි 100%ක් ඒ වත පුරනොයි කියලා. නමුත් ඒ නිසා අඩු ගානේ කටින පිංකමක්වත් නැතුව මේ කටයුතු කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒ දෙක අතර දැන් අවුරුදු 50ක් විතර කාලයක් මම හිතන්නේ ඔය මම ඔය කියන ටික වෙලා තියෙනවා. ඉතින් මම හරිය ආසයි ඒ වැසක්කකට සුදුසු ටැග්ගර් සුදුසු වෙසක් අපූර්ව වෙසක් සැරසිල්ල කියන එක නිසන්න වනේ ගානේ ආපහු මුද්‍රණය කරන්න ඕනේ. මුද්‍රණය කළා ඒක දෙන්න ඕනේ කට්ටියට කියවන්න මෙන්න ගල්දුව පටන් ගන්නකොට. නමුත් ගල්දුවේ පණ්ඩිස්වාංශ ඉන්නකොටම මොකටද මන් දන්නේ මම ගියේ විසක් උත්සවයකට මම දැනේ. එතකොටත් තොරණක් ගහලා තොරණක කැන්ඩෝන කැලි ටික දාලා බුදු පිළිමයක් දාලා ලයිට් දාලා ඒ කියන්නේ පණ්ඩිත ශාසිකුම මත වෙනස් වෙච්ච හැටි. ටැග්ගකට සුසු අපූර්ව විසක් සැලසිල්ල කියලා ගහපු තැනම දැන් විසක් තොරණ ගහලා ලොකුම විසක් තොරණක් නෙවෙයි සල්ලි නැති නිසා වෙන්නේ නැති සාමාන්‍ය බෝඩ් කැලලක කාඩ්බෝඩ් එක බුදු පිළිමයක් ඇඳලා විසිරසතක් දාලා පත්තු කළා දේ. ඉතින් මේ දේවල් කරන තැන ඉඳලා බුද්ධ වහන්සේගේ පහළ වීම ඉඳලා මේ වෙනකොට 2600ක තුල කොච්චරක් අපි මේ මොණෙයවත කඩාගෙන තියනවද කියන එක, මුනිවත කඩාගෙන තියනවද කියන එකට බුද්ධ වහන්සේ දොස් කියන්නේ බෑනේ. බුදුන්සේ ඒ සාර සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරලා මේක පිහිටන ක්‍රමයක් පෙන්නලා අවුරුදු 45ක් ලෝකේ ඉඳලා ගිහිල්ලා තියෙනවා. ඒක නිකන් මේ පණිවිඩයක් දීලා ගිය දේව දූතෙක් නෙවෙයි. බුද්ධ වහන්සේ කියන්නේ මේ ගාන්ධර්වේ කරි බ්‍රහ්මී කරි කවුරක්වත් නෙවෙයි. ඉතින් මේ ටික අද ප්‍රසිද්ධියේ කතා කරන්න පුළුවන්ද? ඒ තරමටම හැම බෞද්ධෙක්ම ඒ සිංහල බෞද්ධකම කියලා ගෝසාවක් තියාගෙන ඉන්නේ. ඉතින් ඒක මොණෙය වත කියන එක ආර්ය වංශ ප්‍රතිපදාව, මොණෙය ප්‍රතිපදාව, තුවටක ප්‍රතිපදාව, ආර්ය මේ සත්‍යපට්ඨාන ප්‍රතිපදාව කියලා ප්‍රතිපදා රාශියක් තියෙන නිවන් දකින්න. ඉතින් ඒකෙදි මේ විසුද්ධි මාර්ගය ගත්තේ රත විනීත ප්‍රතිපදාව. ඒක තවත් ප්‍රතිපදාව. ওই ප්‍රතිපදාව එකයි අපි දන්නේ. එකක් තමයි මොණීය ප්‍රතිපදාව. මොණීය සූත්‍රය තියෙනවා සංහිත සුත්තනිපාතේ. ඒ ස්වාමීන් වහන්සේ උත්කෘෂ්ඨ විජේත මොණීයවත පුරප කෙනෙක් නෙවෙයි. මේ මොණීයවතේ වගේ තියෙන උත්කෘෂ්ඨ ක්‍රමයක් සහ මධ්‍යම ක්‍රමයක් සහ ඕමක ක්‍රමයක් නාලක කියන හාමුදුරුවනේ තමයි මේ ශාසනයේ මොණීයවත පුරලා තියෙන්නේ. ඒ ශාංශේ මේ බුදුහාමුදුරුවෝ දැකලා බුදුරජාණන් ශ්‍රී උපදේශයක් ගත්ත ගමන් ආයේ නොදකින්න ප්‍රාර්ථනා කරනවා. ආයේ කතා නොකරන්න ප්‍රාර්ථනා කරනවා. ආයේ හමු නොවෙන්න ප්‍රාර්ථනා කරලා කැලේට ගිහිල්ලා කෙලින්ම මොණීයවත පුරනවා. එදා අපවත් වෙන්නේ ගහකට හේත් වෙලා මේ ඉඳ ගන්නත් නැද්ද බඳා ගන්නෙත් නැද්ද මට මතක නැහැ ඒක විතරේ තියෙන බුදුරජාණන්සේ පස්සේ එතෙන්ට වඩිනවා. වැඩලා කියනවා මගේ ශාසනයේ මොණීයවත පුරපු මේ නාලක පිරුණා පාලා තියෙනවා. ඒක උත්කෘෂ්ඨම ප්‍රතිපදාවක්. බුදුහාමරණය කරදර කරන්නේ. දකින්න යන්නේ, කතා කරන්න යන්නේ, මහමුවීමක් இல்லන්නේ. ගත්ත පණිවිඩේ දැන් අපිට වෙලා තියෙන නැවත නැවත බුදුන් දකින්න බුදුහාමරෝ ගෙදර ගෙනත් ත්‍යාන ධාතුන් වහන්සේලා ගෙනත් ත්‍යාගෙන පාරිභෝගික උද්දේශික ඒ ටිකනේ දැන් යන්නේ. එතකොට බුදුන් දැකලා නැහැ කියන එක නේ කියන්නේ. දැක්කා නම් ආයතියක බලන දෙයක් නැහැ. තමන්ගේ වැඩේ කරගන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක උත්කෘෂ්ඨ ප්‍රතිපදාවක්. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ අපිට තේරුම් ගන්න පුළුවන් විදියට කායික වාචික මානසික වශයෙන් මොණීය ප්‍රතිපදා මොණීය දීනි මොණීයානි කියලා සිතිදේශනා කරලා තිනවා. අපි මේ තුනෙන් ඔය වචී මනෝ කාය කියන එකෙන් ගොඩක්ම ලෝකයට හානි වෙලා තියෙන වචනෙන් තමයි. වචනෙන් තමයි හුඟ දෙනෙක් අපාය යන්නේ. වචනෙන් තමයි හුඟ දෙනෙක් නිතරම පරිසර දූෂණය කරන්නේ. ඒ නිසා ඒ වචන අඩු වෙච්චාම මුනිවත රකින්නයි කියලා කියනවා. යා මුනිවත රකින්නයි කියලා කියනවා. ඒ කියන්නේ නිකන් කටේ පිට්ටු කියන සිංහල ආප්තෝපදේශයේ කිට්ටුව කියන්නේ ඒ කතා කළ යුතු වෙලාවේ හෝ නොකළ යුතු වෙලාවේ කතා කරන්නේ නැහැ කියන එක. ඉතින් ඒක අපෙන් ගිලිහිගෙන යනවා කියන එක අඩු ගන්න. ඉස්සන වැණෙන් පවා ගිලිහිගෙන යනවා කියන එක තමයි කියන්නේ. ඉතින් ඒ වයින් ගිලිහෙනවා නම් අනිකුත් රටවල් වල, අනිකුත් ශාසන වල, අනිකුත් නිකාය වල, අනිකුත් මහායාන වගේ තැන් වල කොහොමදද කියලා හිතාගන්න. මොකද මාර්යා සම්පූර්ණ ක්‍රමයේ හදලා තියෙනවා. මුනිවත කරනවායි කියලා කියන්නේ සමාජශීලී නැති, සභාශීලී නැති, يعني ෆෝවර්ඩ් නැහැ. මුනිවත දන්නේ උදට කතා බහ කරලා ඇයි මචං good morning good evening කියාගෙන ඉන්නවනම් full manner සංගයත් එක්ක එහෙම සංගයත් එක්ක හරි කැමති මේ ගිහිය වැඩ කරන්න. ඉතින් සරුවචනාච වැඩ ඉන කාලෙම කීටාගිරියේ දායකයෝ මේ වගේ වෙනකොට ෂූර් දෙකක් උපයාගත්තා. ඒගොල්ලම කෙත්ත තුලින් ආපු කපු කැටලා. ඉතින් දැන් කට පිංකවන්ට මේ දෙක පූජා කරන්න හදනකොට ඒකට සාරිපුත්තු ස්වාමීන් වැඩියා. එතකොට මේගොල්ලා අතර ප්‍රශ්නයක් ආවා. කීටාගිරිය හැමදාම වැඩ වාසය කරන දේවදත්ත ප්‍රධාන කරගත්ත පිරිසට මේ සිවුරු දෙක පූජා කරනවද සාරිපුත්තු ස්වාමීන් වහන්සේට පූජා කරනවා කියලා. පස්සේ ඒගොල්ලෝ මේ ඡන්දය පවත්තලා තියෙනවා කාට දෙන්නේ. එතකොට කියලා තියෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඉන්නේ ওই ගෝයන් කපපු කාලට විතරයි. වස් පිංකම් වලට විතරයි. අපේ දේවදත්ත ස්වාමීන් වහන්සේ නිතරම අපිත් එක්ක hina වෙලා කතා කරගෙන අපිත් එක්කමයි ඉන්නේ. ඒක නිසා මේ කටින සූ දෙක දේන පූජා කරන්න ඕනේ දේවදත්තට කියලා. අදත් ජනමත විමසුවොත් එදත් ඒකම තමයි, අදත් ඒකම තමයි. ඒ මොකද මේ කට ඉස්සර කරන කෙනාට තමයි මේ ඡන්ද ලැබෙන්නේ. ඒක පාර්ලිමේන්තු බලනකොට පේනවා. ඡන්දෙදිත් එච්චරයි කරන්නේ. මුගක් වෙලාට අර දැන් ඒ දේශපාලන රැස්වීම මෙවම ගොඩක් අඩු කරලා තිනවා. පෝස්ටර් ගහලි අඩු කරලා තිනවා. ඒ කරලා තිබුණත් මම නිදර්ශනයකට කියන්නේ. ඉතින් ඒක භික්ෂුවගේ ගත්තොත් එහෙම භික්ෂුන් වහන්සේලාගෙත් ඒ මොණීයවත කියන නැත්නම් හුදේකලාව කියන නැත්නම් විවේකයේ කියන එක මේ පහත් කළා සාලකන දැනකට. ඉතින් ඒකෙදී ඒ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන වගේ කාය මොණෙය, වචී මොණෙය, මනෝ මොණෙය කියන මේ තුනේ මොකද්ද සමාන්තර ගතියකුත් තියෙනවා. ඒ වගේම හුදෙකලාවත්. ඉතින් ඒ නිසා මේ කාය විවේක වශයෙන්, කාය මොණෙය වශයෙන් ඇලිගලි වාසය නැතුව තන හුදෙකලාවෙන්ට කැමති ගතිය. තනිව ඉන්න කැමති නම් සභාවක හිටියත් තමන් තමන්ගේ විවේකය රැක ගන්න ගතිය. ඒක මේ බුදුහාමර කාට වැඩිය අද අවශ්‍යයි. මොකද අද හැම තැනම සමාජගත වෙලා, සංවේදනයේ වැඩි වෙලා, යටිතල පාසුකම් වැඩි වෙලා, අපි ආරණ්‍යයෙන් ගමට ගිහිලා, ගමෙන් නියංගමට ගිහිලා, නගරයට ගිහිලා, නගරෙන් රාජධානියට ඇදිලා යන කාලයක් සංක්‍රමණේ වැඩි. නගර ගමේ ඉඳලා නගරයට යන එක තමයි අද කාර්මික විප්ලවයේ ඇති වෙච්ච ලොකුම වෙනස. මිනිස්සු විශාල වශයෙන් නගරයට යනවා රැකී රසවල හොයාගෙන. ඒ නිසා ගම අතාරින. ඒ නිසා ගමේ ඉන්න සංඝයාට, ආරණ්‍ය ඉන්න සංඝයාට සිව්පස්සේ නැති වෙනවා. ගමේ නගරේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගතියට ආර්ථික විශේෂඥව වග වෙන්නේ නැහැ. නැත්නම් වග වෙනවා අනිත් පැත්තට යන්නේ. දේශපාලනඥව වග වෙන්නේත් නැහැ. වග වෙනවා අනිත් පැත්තට යන්නේ. සමාජ සංකල්පත් එහෙම තමයි ජීවේ. ඉතින් මේකට විරුද්ධව තනි සංඝයා වංශන වකට යෝගාචරේකට යන්න පුළුවන්ද කියන එක බරපතල ප්‍රශ්නයක්. ඉතල තමයි තමන්ගේ විවේකයේ දැනගෙන මේ අනික් කට්ටිය කොච්චර බාධා කරන්න ආවත් නැත්නම් ඇලි ගලි වාසයට ආවත් කෝවිඩ් ඩිස්ටන්ස් වගේ සෝෂල් ඩිස්ටන්ස් තියා ගන්නවා කියන එක වෙලා තියෙනවා. ඉතින් ඒකට ඔය කියන විශාල වශයෙන් අපි සබාශීලී වීමදී ඇති වෙච්ච සබහ ධර්මයේ කිපීමක් තමයි කෝවිඩ් කියලා කියන්නේ. දැන් කෝවිඩ් වලින් කියලා කියනවා අඩු ගානේ මීටර දෙකකට ලඟ වෙන්න එපා. ලඟ වුණොත් ඒ විෂ බීජය විශාල වශයෙන් පැතිරෙනවා. ලඟ නොවුනොත් ඒ විෂ බීජය යතරමැදි බිම වැටලා මැරලා යනවා. ඒක මීටර එක කියලා වඩාත් දැන් මීටර දෙකකට දාලා තියෙනවා. ඉතින් මේවා පේන්න තියෙනවා මේ මිනිස්සයා කොච්චර මේ නර්තන ශාලා එහෙම නැත්නම් මේ ඒ වගේ සමාජශීලී වීම මේ නව තාක්ෂණයේ සහ යටිතල පහසුකම් තුරුතුරු තාක්ෂණය හරහා කෙරුවත් කොවිඩ් වගේ ප්‍රශ්නයක් ආපුවාම කිසිම උත්තරයක් නැහැ ඒක. උත්තර නෙවෙයි ඒක ඇත්තටම එහෙම කරන්න ඇර තියෙන දඬුවම. ඊට පස්සේ කොවිඩ් පිළිබඳ වච ප්‍රචාර විශාල වශයෙන් රජය පාවිච්චි කරනවා මිනිස්සු පාලනය කරන්න. ආයතන මිනිස්සු පාලනය කරන්න පාවිච්චි කරනවා. ඒකත් මොණේවත කරන පුරෙන්කාට බලපාන්නේ නැහැ. මේ රට කියන ප්‍රවෘත්ති වල කියන පචාහන අයට පුදුමාකාර බයක් තියෙනවා. ඉතින් අද මේ වැඩසටහනත් එක්කම ඉවරනකොට ඒ නිවිල් ප්‍රනාන්දු එක විශ්වවිද්‍යාලෙම හරවලා තියෙනවලු නිරෝධායන විශ්වවිද්‍යාලයක් විදිහට. ඉතින් රන්දර මහත්තයා ඊයේත් කතා කරා කියලා තියෙනවා පුරෝලාලි විශ්වවිද්‍යාලේ කොවිඩ් හැදිලා බයි විචයයට. ඉතින් අපි නමයා මාට පටන් ගන්නවා ඒ වැඩසටහන. ඇත්තට වැඩසටහන කරන්නේ අපේ තම විහාරි ස්වාමීන් වහන්සේ හේමන්තත් එක්ක ඉතිරි වෙලා. ඉතින් මටත් කිව්වා කතා කරන්න කියලා නමයා මාරනකොට මේ මිනිසුන්ට මේ ඇතිලා තියෙන භීතිකාව එක මේ බණ අහලා නැහැ. මොකාය මොණේය, වචි මොණේය, මනෝ මොණේය දන්නේම නැහැ. ගත කරලා තියෙන්නේ තන්නි කර සමාජයේ විසින් මෙහෙවන ඒ සෝබනේට අහු වෙලා. එහෙම නැති දෙයක් නැහැ නේ. ඉතින් තියෙන එච්චරනේ අපිත් එතන තමයි හිතුවක් කරන උනන. අපි අර හිතුවක් කර වෙච්ච නිසා අපි අපේ විවේකයේ හදාගත්තා. ඊට පස්සේ අපි එක ආගන්න එක වෙනම කතාවක්. ඊට පස්සේ මේ මේ රජය කියන පචතොගේ, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියන පචතොගේ, ඒ පචතොගේ නිසා මේ මිනිස්සු පුදුමාකාර ඉමුනිටි එක බැහැගෙන මිනිස්සුන්ගේ මනසක් ඇත්තෙම නැහැ. බේතෙන්මයි රැකෙන. ඒකල යන්නේ ස්පිතාලට නිරෝධානය කරන්න. වෙන අපායක් නැහැ. මරණ එක හොඳයි ඔය ඇත්තට. මරණ ගියවසෙත් ඔච්චරම තමයි හම්බෙන්නේ. ඉතින් ඒක පිළිබඳව කතා කරන්න කියලා මම මොනවා කියයිද විශ්වාස නැහැ. දැන් මේ කල්ැතුව මෙච්චර කෑ ගහද්දි. ඉතින් ඒ කොවිඩ් ප්‍රශ්නේ පේන්න තියෙනවා. ওই කොච්චර ඇලි ගලි වාසියට ගියත් අර වැද්දා ඉදා ගත කරපු ජීවිතේ තමයි ස්වභාවයට ගැලපෙන්නේ. අද යන තැන පෝස්ටර් ගහන අපි ගිය ඕඩම තැනක ශිෂ්ටාචාරය තියෙන තැනක කුණු හරප ලකුණු තියෙනවා. වැද්දා ගිය තැන ලකුණු නැහැ. ශිෂ්ටාචාරය කියන්නේ වැද්දා ලකුණු තියාගන්න පටන් ගත්ත දවසේ ශිෂ්ටාචාරය පටන් ගත්ත කියනවා. ඊට පස්සේ විනාශයි. හැම ගලකම මොනවාරි කොටලා යන්නේ යන තැන අකුරු ලියලා සටහන් දාලා. ඉතින් ඒ නිසා ශිෂ්ටාචාරය කියන වචනේ අර්ථය BBC කරපු පොත පටන් ගන්න ලියන්න පටන් ගත්ත දවස තමයි ශිෂ්ටාචාරය පටන් ගත්තේ කියන්නේ. ලියන්න කියන්නේ පිටිගත කරන්න පටන් ගත්ත දවසේ. ඉතින් අපි කොහොමද කියන්නේ වැසිකිළිවල කුණුහරුප ලියන්න එපයි කියලා. අපි කොහොමද කියන්නේ තාප්පවල ජරා කරන්න එපයි කියලා. මොකද ඒක තමයි සංස්කෘතිය කියන්නේ. ඉතින් ඒක නිසා භික්ෂුවක් වෙනකොට බුදුජානනාංශයේ කොච්චරක් මේක දැනගෙන අවුරුදු 2600 කලින් දැනගෙන මේ ඩිස්ටන්ස් එක තියාගන්න කියලා. ඇලිගලි වාසියක් ඕනේ නැහැ. සංඝයා සමාජයක් ඉස්සලම ඇති කරොත් බුදුහාමරෝ තමයි. හැබැයි ඒකේ ඔය ඇලිගලි වාසියක් නෑ. ඇලිගලි වාසියක් තියෙනවා සීමාගෙට ගියාට පස්සේ අත්පස තියාගන්න ඕනේ. විනය කර්මයක් කරනකොට. ඒක තමයි මුස්ලිම් ආගමේ පල්ලියට ගියාට පස්සේ එකිනෙකා උරෙන් උර ගැටෙන්න ඉන්න ඕනේ. එතකොට ඒගොල්ලන් එනවා සුමානයකට 7-8 වතාවක් අපි ඔක්කොම එකට ඉන්නේ කියලා. ඊට පස්සේ ඒගොල්ල විසිර ගියාට පස්සේ කොහේ හිටියත් නැවත දන්නව පල්ලියේදී එකතු වෙනවා කියලා. එකතු වෙනකොට අත්පස තියෙනවා. අත්පසගෙන අත ප්‍රසාරණය කිරුවට පස්සේ ආයෙන දුර. ඉතින් ඒක පෙන්නලා කියනවා හැම වෙලාවෙම ඒක ඕනේ නැහැ. අත්පස හැම වෙලාවෙම ඕනේ නැහැ. ඒ දේ දෙල පෙන්නලා දීලා විස බීජ වලට සීකියාපද කොච්චර දෝ ගන්නක් තියෙනවා විස බීජ හරණය පිළිබඳව. හැම වෙලාවෙම පාත්‍රේ වහලා විලලා පැත්තක තියන්න ඒ වෙලාවට හොදලා පාවිච්චි කරන්න. පිහන්න නැතුව. මේ වගේ පුංචි පුංචි මේ සමීකරණ රාශියක් අපිට සීකියා පද්දල උගන්වනවා අඩු ගන්න සාමාන්‍යයට පාව උගන්වනවා. ඉතින් ඒ ටික අපි ඇති රැකෙන්නේ අපි මේ කාර්යබහුල ජීවිතයට යනකොට. නමුත් රකින්න බැරි නෑ. මොකද බුද්ධ ජනසේ අවුරුදු 45ක් කරලා පෙන්නලා තියෙනවා. ඒ වත පිළිවෙත එහෙම නැත්නම් මේ ශීනාසන වත, සිවුරට තියෙන වත, පින්න පාත්‍රය තියෙන වත, ඒ දේවල් වලට. ඒ වගේ ඒ පිරිසුදුකම තියාගෙන ඉන්නවනම් ඉතින් දැන් වෙලා තියෙන භික්ෂු ජීවිතේ ඒ ටික නැති කරලා එව්ව ඕනේ නැහැ. කොහොම හරි කණේක විතරයි අවශ්‍ය කරලා තියෙන. ඉතින් අන්තිමට අර පරංගි රෝග ඔක්කොම ඉන්න පටන් අර ගන්නවා සංඝයාට. වචන කතා කරනකොට වුණත් ඒ කාන්තාවන් ඉදිරි පිට කාන්තාවන් පමණක් ඉන්නවනම් කතා කරන්න වෙපයි කියලා තියෙනවා. චප්පංච වාචායි ධම්මං දේසී තබ්බං වචන හතරකට පහට වෙඩිය කතා කරන්න යන්න එපා. ඇහුවොත් කියන්නේ මේ මෙහෙම කරන්න බෑ කියලා. ඉතින් ඒක ඕන කෙනෙකුට කාන්තාවන්ට නඩු දාන්න පුළුවන් ඇයි අපිට විතරක් කියලා. ඉතින් අපි කියනවා ලොක්කට නඩු දාන්නේ කියලා. බුදුහාමරෝ එහෙම කියලා තියෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ මේ පිරිමි කවුරු හරි ඉන්නවයි කියලා ඇති වෙන්න කතා කරනවා කියන එක. මේ දෙකටම අන්තිමට ගිහලා ප්‍රපංචකරණයට බලපාන හැටි මේ බද්ධික සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. කම්මාරාමතා, බස්සාරාමතා, නිද්දාරාමතා, ඝනසංගනිකාරාමතා එව තියෙනවනම් ප්‍රපංචරාමතා වලක් කරන්න බෑ. අර විදිහට ඇලිගලි වාසය කරන ඉතර කතා කරන එක නම් ඉඳ බුදියයි. අත් දෙක වහගත්තට පස්සේ හිත ඇතුළේන කතාව අරකෙම හෙවණැල්ලක් තමයි. ඉතින් කච්චර කමඨාන් සුද්ධ කරන්න ගියාම ඔක්කොමලා කියන්නේ හැමදාම මේ හිතවිලි නතර කළ දෙන්නේ කියලා. ඒගොල්ල කැමති නැහැ කය නතර කරන්න. ඒගොල්ල කැමති නැහැ වචන නතර කරන්න. හැබැයි කියනවා හිතවිලි නතර කරන්න කියලා. ඉතින් ඒකට කියනවා ආරණ්‍යයට යන්න කියලා. ඉතින් කියනවා බෑ ආරණ්‍යේ නැතුව බැරිද නිවන් දකින්න. බැරිද ස්වාමීන් වහන්සේට බැරිද නගරෙට එන්න. අපි ආරණ්‍යයට යන්නට වැඩි දැන් 50 60 70 නගරෙ කාලේ ආරණ්‍යයට යන්නට වැඩි ඔබන්සේ තනියෙක් කනානේ බස් කාස්තු උනත් අඩුනේ නගරෙට එන්නකෝ. අපි නගරෙ ඉඳගෙන ඉල්ලන සැප දෙන්නා. අඩුවානේ කෝවිඩ් දෙන්නම් නැත්නම් ඒඩ්ස් දෙන්නම් නැත්නම් පිළිකා දෙන්නම් එහෙම නැත්නම් දිවෙඩියාව දෙන්නම් එහෙම නැත්නම් කොලෙස්ටරෝල් heart attack ඔක්කොම නගරේ තියෙන නොමිලේ හම්බෙන්නේ. ඉතින් ඒ ඔක්කොම තියදී අරණේට එනවයි කියන එක කොච්චරක් අද අමතක කරලා තියෙනවද බලන්න. කියනකොට නිකන් කන කහන ගතිය තියෙනවද කියලා. ඉතින් ඒ ටික ඔක්කොම බුදුන්සේ ලස්සනට දාලා තියෙන්නේ ධර්ම විනය කියන දෙකටම දාලා තියෙනවා. දෙකම අතිනත බැඳගෙන තියෙන ධර්ම විනය දෙක. ඉතින් ඒක දිහා බලනකොට ඒකෙන් තියෙන මේ නිශ්ශබ්ද කරන එහෙම නැත්නම් අපේ මයින් ජායකේ මම හොඳට කලත්තලා ඊයේත් මට හොඳටම කම්මැලි හිච්ච වෙලාවක ඒ කඩුවෙල ඒ ගෑල්න වැදිනගේ තින්දුව තිබ්බයි. මල්ලි මගේ පොත් ටික ඇදලා ඒක මට හොඳටම තරහා ගිහිල්ලා ඒකට හොඳ පොටක් පෑදිලා මට මතක නැහැ. සිටමිනගෙන හොඳින් සොලවලා බලා සිටිමි. ඒක දිහා ඒතකොට කුඩු තැම්පත් තීලා මගේ හිතත් ඒ වගේ වීලා. භාවනා කියලා මොකක්වත් නැහැ හොල්ලන්න නැතු වින්ද ඔච්චරයි භාවනාව. ඒක පුත්‍රයන්සේ දේශනා කරනවා මානි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බැරි ඉරියව් මාරු කරන නිසා. ඉරියව් මාරු කර නැතු ඉන්න හැම වෙලාවෙම නිවනට යනවා. කය ඉරියව්, වචනේ ඉරියව්, මනසේ ඉරියව්. එචි අපි සතිපාසලේදී ඉරියව් හතරකට කඩලා කියන හතර මෙහෙවඬ මෙහෙවන් නැතු ඉඳගෙන ඉන්න එක කරන්න මෙහෙවන ගමන් කරන්න ඇවිදින එක හිටගෙන ඉන්න එක නිදාගෙන ඉන්න එක ඒකලා බලන්න මේ ඒක ඒ ඉරියව් ඇතුලේදී වචනේ කොච්චර නටනවද කිය. ඇතුළත කතාව. අන්තිකේ ඉරියව්වේ ඉන්න බැරි කම. එතන කට්ටිය කියනවා මේ ඉරියව්ව අපිට හදලා දෙන්නකෝ නිවන් දැක ගන්න වැඩි වෙලාවක් ඉන්න මොකද කරන්න ඕන කියලා. මොකවත් කරන්න නැතුව ඉන්න එකයි කරන්න තියෙන්නේ. ඉතින් කිසි කෙනෙකුට කිව්වොත් මේ භාවනා කියන්නේ කිසිවක් නොකර සිටීම කියලා අපේ පන්සල් වල කට්ටිය අපිට දොස් කියාවි. එහෙමනම් මොකටද විසුද්ධි මාර්ගෙ මෙච්චර මේ කමඨහන් ගැනීමක් ගැන කතා කරන්නේ? ඇයි මේ චානුස්සති භාවනා මේ මෙච්චර පොතේ ඔච්චර වැඩි කොටසක් දීලා තියෙන්නේ? භාවනා කියන්නේ නිකන් ඉන්න එක නම් ඔච්චර කියන දෙයක් තියෙනවද කියලා. මොකද කට්ටියට ඕනේ මොන හරි කරන්න. විතර මන්ත්‍ර ජප කරන්න. එහෙම නැත්නම් කයෙ මොන හරි කරන්න ඕන තරම් කරතයි. ඒ කිය අපි ඒක සතිපාසලේ තක්මන් භාවනාවෙන් අල්ලලා දෙනවා. මොනවද කරනවා? එහාට මෙහාට ඇවිදිනවා. ඇවිදින ගමන් ඇවිදින එක ගැන පොඩක් බලන්න. ආන්න මේකෙදී අර මේක කරන්නේ පස්සද්ධිය පිණිසයි. මේක කරන්නේ මේ තැම්පත් භාවයේ පිණිසයි කියන එක කමඨහන් මූලික කමඨහන් කොච්චර කියලා තිබ්බත් කිසිම කෙනෙකුට ඇහෙන්නේ නැහැ ඒක. ඒකට කියන්නේ සිලෙක්ටිව් ලිසනින් නිසා. ඒකට ඇහෙන්නේ මොනාරි කරන්න කියව එක විතරයි. මොනා නොකර ඉන්න කිව්වට ඇහෙන්නේ නැහැ. එතකොට පය බිම තියෙනකොට වැටහෙන දේ බලන්න කිව්වට තේරෙනවා. මම වැටෙන්නේ මුළු පද්ධතියෙන් 100ට කොච්චරද නොවැටෙන දේ කොච්චරද කිව්වොත් තේරෙන්නේ නැහැ කියනවා. මේ ශූන්‍යතාවය අපිට තේරෙන්නේ නැහැ. මේක හරි සංකරයි කියලා කියනවා. මේක හරි තේරෙන්නේ නැහැ කියලා කියනවා. ඉගෙන වැටහෙන දේ, තියෙන දේ, අවිෂෙන දේ තේරෙන ගන්නට කොච්චරද කියනවනම් කම්පන චංචල වෙන්නේ නැති නොවැටහෙන දේ බයකට කාරණාවක් වෙලා. බීචිකාවක් වෙලා. ඒ වගේම හිත තැම්පත් වුණොත් ඒක බයට හේතුවක් වෙලා. මේ පිරිත් නූල් ගැට ගන්න හේතුවක් වෙලා. ධනිකන් දෝෂයක් වෙලා. ඉතින් ඒ නිසා ඒ ටික කමඨාන් සුද්ධ කරලා දෙනකොට ඒක තේරුම් අරගෙන ඉතින් කියනවා බුදු අම්මේ බුදු හාමුදුරුවෝ පහල වෙලා වගේ කියන්න බලන්න ඔබවහන්සේ කියන දේවල් කොච්චර ගැඹුරුද කියලා. මොකක්වත් නැති එක තමයි ගැඹුර. ඉතින් ඒකට තේරෙනකොට බුදුම ගැඹිරත්වයකින් මේ කමඨාන් සුද්ධ කිරීම ගැන කතා කරනවා. ඒ කියන්නේ ඒක තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට. හැබැයි කාලයක් භාවනා කරන්න. එතකොට තමයි තේරෙන්නේ මේ මොණෙය්‍ය කියන එකටයි මේ බුදුරජාණන්සේ ගෙනියන්නේ. ඒක පූර්ණ මොණෙය්‍ය හම්බ වෙන්නේ පරිනිර්වාණේ. නිර්වාණයේදී සෞපදිශේෂකේදී ඒකට පූර්ණ හැකියාව, හැකි සංඥාව සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ පරිනිර්වාණයේදී ඉතුරු ටිකත් අලු ටිකටත් ගින්ද අලු ටිකත් නිවිලා ගියා වගේ අරක සම්පූර්ණ සීටි භවිෂ්‍යති. සීටි භාවයටපත් වෙනවා. එහෙනම් පටිප්පසම්බ කියලා කියන මාර්ගඵල ඥාන වලට කියන්නේ ගින්දර නිමිල ගිනි දඹු වලටත් වතුර ටිකක් වැක්කේනවා වගේ. ගිනි දඹත් නැහැ. ගිනි දඹු කියලා කියන්නේ ගිනි දළු නැහැ. මේ ගිනි අඟුරු ඉතුරු වෙනවා. ඒකටත් මේ ඇලොත්‍රි අවක් කරපුවාම ආයපත් වෙනවා. ඊට පස්සේ තව එහාට ගේනවා නිස්සරණේ කියලා. මේ විවේකයක් තියෙන ඒකට රසණියක් නැහැ. ශීතල වෙලා යනවා. ඉතින් ඕක පතයිද කවුරු හරි නිවන කියලා? බෞද්ධකව දාකවත් ඕක නෙවෙයි පතන්නේ. ඒගොල්ලන් ඕනේ මේ අහසින් යන්න. ඒගොල්ලන් ඕනේ මේ දිබ්බ චක්කු දිබ්බ සෝත ලබා ගන්න. ඒගොල්ලන් ඕනේ මේ කතෝලික ආගමට උඩින් යන්න. නැත්නම් අපේ නිකායට වැඩි අර නිකායට වැඩි උඩින් යන්න. ඉතින් මේ වගේ ක්‍රියාකාරකම් තරඟකාරී තත්ත්වයක් හැටතේදී අර දේශනා කරන ලද මේ දේශනා කරන ලද ශූන්‍යතාවය එහෙම නැත්නම් ඒ ගැඹිරත්වය තේරුම් ගන්න බැරි අපි මේ බුදුහාමරෝ හොඳ නැයි කියපු මාරපාක්ෂික දේවල් වලට ඒ තරම්ම උදේ ඉඳලා හැන්ද වෙනකම් පවන්සල්නවා, පෝර දානවා, ගින්දර දානවා. ඉතින් ඒ නිසා ඒක නොකර ඉන්නවා කියන එක ආගමක්, ශික්ෂාවක්, හික්මීමක්, රෙස්ට්‍රේන් කියලා කියනවා. වලක්වා සිටීමක් තරහකාරයෙකුට කරනවා වගේ. කිව්වත් පිටෙන්නේ මේ මේ තරහට කියනවා වෙන්නේ නැති කියන්නේ. ඔය ඔය දේ නොකර ඉන්නකෝ. ආපෝ එහෙම කොහමද භවනා කරනවා කියලා කියන්නේ? ඒකට කරන දෙයක් නෙවෙයිනේ. භවනා කරනවා කියලා මොනවාරි තම්මැට්ටම් හරි ගගහ ඉන්න ඕනේ කට්ටියට. ඉතින් ඒ දේ කියලා දෙනකොට මේ අන්‍යාගමික අයට සහ ළමයින්ට තේරුම් ගැනීමේ හැකියාව වැඩි. මොකද ඒගොල්ලෝ දන්නේ නැති නිසා මේ කිව්වොත් මේකේ තියෙන්නේ මේ අපි නිකන් ගහක් ගලක් වගේ වෙන එක කියලා තේරුම් ගන්න ගතියක් තියෙනවා. මොකද බෞද්ධයාට විතර එහෙම නැත්නම් උගත් කෙනාට විතර දන්න කෙනාට විතරයි කියලා දෙන්න අමාරු තමයි තව ඇත්තේ නැහැ. හැබැයි බැරි නන්නේ. බැරි නන්නේ. ඒ මොකද මම ගත කරේ තිය අවුරුදු 40ක විතර කාලේ නිසන් වනේ ඉන්න ටිකේදී විශේෂයෙන් මුල් කාලේ ගොඩක් විවිකේ තිබුණා, විවිකේ හදාගත්තා. නමුත් ගොඩක් ගත කරේ සෙනගතර. ඒ ගත කරද්දී කිසිම බාධාවක් වුණේ නැහැ මට නම්. ඒ Tamanට විවිකේ හදාන පැත්තකට වෙන්න. ওই කොච්චර සෙනගත් එක්ක ඇලි ගලි වාසය කර ගත කරත් Tamanගේ මේ යාම බේර ගන්නවයි කියන එකට මයිලඟ සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒකේ ගෙවෙන එකක්ද කියන්න මන් දන්නේ නැහැ. මට පේන එක ගෙවෙන්නේ නැති එකක්. ඒ තියෙනවා. නමුත් හුඟ දිනේකොට ඒක නැහැ. ගොය දෙනෙක් කවුරු හරි එල්ලෙන්න කණුවක් ඉල්ලනවා. නිශ්චිතයක් ඉල්ල ගන්න. උදව්කාරයෙක්, ගුරුන්නාංශ නමක්, වඳින්න පුදන්න කෙනෙක්. ඒ හැම කෙනෙකින්ම හීන දින භාවයට පත් වෙන. ඒ කියන්නේ මොණීයවත කැඩෙන්න කැඩෙන්න තමයි දීන හීන බය බැගෑ තත්වයට පත් වෙනවා. ආගම කියන්නේ ඒක. දේශපාලන කියන්නේ ඒක මිනිස්සු බැගෑ කරන දේ. නමුත් මොණීයවත කියලා කියන්නේ තනි සිංහයා කිසිම කෙනෙක් ගැන රඳා පැවතීමක් නැහැ. අත්සද්දෝ අකතඤ්ඤු. කිසිම කෙනෙක් ගැන සද්ධාවකුත් නැහැ. කිසිම කෙනෙක් ගැන කෘතඥ පූර්වකත් නැහැ. ඉතින් ඒතෙන් යනකොට අපි කියන රහත් වෙනවා කියන්නේ. ඉතින් ශාම්පිටියේ රාහුල සාංශ කාට පැවිදිින්න යන ගිහිල්ලා මං කාලයක් අසුණු කිව්වා මහත්යෝ මහානකම් කරන්න රහත් වෙලා ඉන්න ඕනේ කිව්වා. මහාන වෙලා රහත් වෙනවා කියන එක නම් ඒක වෙන්නේ නැහැ. මහානුරාට ওই කියන මොකක්වත් අපිට හම්බෙන්නේ නැහැ. මොනේ ඊවතට අදාළ උපදේශයක්වත් අපිට ලැබෙන්නේ ආම්බෙන් ඔයගේ පොතක තිබ්ලා හම්තොත් මිසක්ක. ඉතින් ශා මං හිතනවා මම කෑ ගැහුව ඇති කියලා. අපිට තව තියෙන විනාඩි 50ක විතර කාලයක් අපි වින් කරගත්ත කාලේ මම ඒ නිසා ආරාධනා කරනවා සභාවින් අනික් අයටත් තම තමන්ගේ මේ මත ප්‍රශ්න ප්‍රකාශන මේ සම්බන්ධව හෝ තමන්ගේ ආධ්‍යාත්ම ජීවිතය සම්බන්ධව තීනෝණන් ඉදිරිපත් කරන්නයි කියලා මේ කාර්නිකෝ සාකච්ඡාවක නාමයෙන් ඉල්ලමි. සභාව ආරී විවෘත කරනවා සියලු දෙනාට.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, මෙතෙන් අපිට ලිඛිත වාර්තාවකුත් ඒ වගේම එකතකුත් එස වෙලා තියෙනවා. මේ පැත්තට අවස්ථාවක් ලැබුණොත්
මේ පැත්තෙන් නැති නිසා මම ඉස්සලා දෙනවා ලිඛිත වාර්තාව සඳහා ප්‍රස්තාව.
එහෙමයි ස්වාමීන් වහන්ස, ලිඛිත වාර්තාව ඉදිරිපත් කරනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මනයි ත්‍රිවිධ රත්නයට ජීවිතයේ පූජා වේවා කියා සිතාගෙන සක්මන ආරම්භා පියවර දෙක තුනක්ම දෙක තුනකින් පය ස්පර්ශයට අමතරව නානාවිධ සිතුවිලි ගලායි. ඒවා කුඩා කාලයේ සිට මේ දක්වා කළ කී දේවල් හෝ ඉදිරියේදී කළ යුතු දේවල්ය. පරයන්කේ පය පුරා මේ සිතුවිලි හා සමහර විට වේදනාද පවතී. නමුත් මේවා අතරින් පයේ ස්පර්ශය අත්දකිමි. විටින් විට පයේ විලුඹ, කොට්ටය, පිටධාරය, ඇඟිලි බිත්තර ස්පර්ශ වන බවත්, ලේවකක කොට්ටය හා ඇඟිලි අතර ප්‍රදේශ ස්පර්ශ නොවන බවත් දකිමි. සිතුවිලි හරහා පය දැකීමට හැකි වුවද සමහර විට වම දකුණු ලෙස මෙනෙහි වන බවක්ද දකිමි. බාහිර ශබ්ද ඇසේ මේ සියල්ල දකිමින් ඇවිදීම ඇවිදීමි සමහර විට වරක් දෙවරක් සිතුවිලි හා ගැටේ. පරයන්කය හුස්ම රැල්ල හෝ කයේ කම්පන චංචල නොදැනී කයේ වේදනා දැනේ. සිතුවිලි බහුලයි. සිතුවිලි හරහා හිස් බවකට ගියත් පෙරමෙන් නොදන්නා තැනකට යාම ගොඩක් අඩුයි. හිස් බවට ඇති කැමැත්ත දකිමි. හිස් බවට වඩා වැඩිපුර ඉන්නේ සිතුවිලි සමග අවදීන්ය. මොළදී මේ සිතුවිලි සමග ගැටුණත් දැන් ගැටීම අඩුයි. මෙසේ අතොරක් නැති සිතුවිලි දෙස බලා සිටිමි. මහත් දුකකි. දුක්ඛ සත්‍ය අත්දකිමි සිතා ඔහි බලා සිටිමි. කළ යුත්තක් නොදැනේ. සාමාන්‍ය ජීවිතය විටින් විට හිස් බව විවේකය තනිකම සුළු වශයෙන් අත්දකිමි. රුචි අරුචිකම් තවමත් ජයගනි. ආජීවයට සුදුසු නොවන බව දැනුණත් දැන වැරදි සිදුවේ. දරත අඩුවවත් දරුවන් සමග ඇති බැඳීම් නිසා හිත්‍රිදීම් ඇතිවේ. සුදුසු උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. වාර්තාවේ අවසාන.
හොඳයි, මේක කියන කෙනාට දේවල් පිළිබඳව හොඳ අවබෝධයක්ත් තියෙනවා, ලියන්නත් තේරෙනවා. ඒ වුණාට නිතර ඉදිරියට ගත කරන බව පේනවා. මුටි අහන්න තියෙන එක ප්‍රශ්නයයි, ඔය දේ දිගට කරගෙන යන්න ඔය දැන් තියෙන කම්මැලිකම් නැත්නම් මේක ප්‍රශ්නයක් විදිහට ඉදිරියට කළ තියෙන කියන එක වගේ අහලා එහෙම කරගෙන යන්න බාධාවක් නැත්තම් ඔකට තමයි තපස කියලා කියන්නේ. ඔකට තමයි මොණේජ කියලා කියන්නේ. ඔකට තමයි අපි මහානකම කියලා කියන්නේ. ඒකටමයි රක්මචරිය කියන්නේ. ඒකටමයි. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ අහගෙන ඉන්නකොට නම්. මුටිකට එකඟ වෙනවා නම් මේක සද්ධාවෙන් යුක්තව විශ්වාසයෙන් යුක්තව දිකට කරන්න. එතකොට තමයි තේරෙන්නේ කරදර ආවට ගෑවෙන්නේ නැහැ කියලා. කරදරේ නපුර තමයි වදින්නේ. නිතරම හිතේ තියෙනවා පසන්න ගතියක්. කරදර වරින් වර ඇවිදිනකොට හිතවිලි තියෙනවා. හිතවිලෙන් තමයි තේරුම් ගන්න දැන් සතිය වැඩ කියලා. හිතවිලි නොතිබුණා නම් සතිය වැඩ කරන ගතියක් පේන්නේ නැහැ. අපි පාර්ට් ගියාට පස්සේ කිසිම වාහනයක් පේන්නේ නැත්නම් අපිට විතරක් පාර තියෙනවා නම් ගමන යන්න පුළුවන්. හරි කම්මැලි. අපිට ඕනේ ඒ වගේ ඊතර එනකොට එහෙම යන වාහනයක් දෙකක් තියෙන්න ඕනේ. එතකොට තමයි තියෙන්නේ මේ ඩ්‍රයිවිං කියන එක. නැත්නම් ඉතින් එලවන්නේ දෙයක් නැහැ නේ. ආන්න ඒ වගේ එන හිතවිලි වලින් තමයි අපි මෙතෙක් කල් ආපු ගමනේ මේ වග විභාගේ තේරෙන්නේ. ඉතින් ඒ හිතවිල්ල තමනාපයත් හිතවිලි නැති පරිසරයට මනාපයක් තියෙනවා නම් ඒ මනාපමනාද දෙක උද්දීපනය වෙන්නේ නැහැ කරදර නැති වෙලාවට. ඉතින් ඒසයි කරදර වලින් තමයි අපිට මේ උතුරුතරු වගේ පාර කියලා දෙන්නේ. ඒ මං ඔය කියන එකත් මේ කෙනාට ඇත්තට බාධාවක් වෙලා නැහැ. මට පේන විදියට ලියලා තියෙන දෙයට අහුම්කම් දෙනකොට ඒ නිසා ඔය විදියට දිගට කරගෙන යන්න. ඒ කරගෙන යනවා කියන එක මේ මෙතන ඉඳලා තව දුරටත් ඔය විවේකයේ වැඩෙන මොණීයේ වැඩෙන එහෙම නැත්නම් සෝචයේ වැඩෙන තැනට යනකොට සිද්දෙන දේවල් පිළිබඳ ජර්නල් එක මේන්ටේන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් දිනපොත. ඒකෙන් Tamanටත් ගිය පාරේ ලකුණු පේනවා. ඒ වගේම ඔතෙන් ඇවිල්ලා බාධා වෙලා බාධා හිත සැක කර ගන්න ආයට මේ සූත්‍රයක් අලුතෙන් ලිව වගේ වෙනවා. ඔතෙන් තියෙන එකම දේ සැකේ විතරයි. පාර හරි වුණත් සැකේ එහෙම තියෙනවා. එතකොට ඒ සැකේ හොඳයි. හැබැයි සැකයි කියන එක පෙන්වන්න බුදුහාමුදුරුවෝ මේ තිකනිපාතෙම දේශනා කරපු එක සාරිපුත්තු සාංශේ ගිනහර දක්වනවා. ඒ සැකේ අතීත සැකේට අනාගත සැකේට වඩා වර්තමානයේ පවතින සැකේ හොඳයි. ඒක මේ ක්‍රියාකාරී සැකයක්. ආන්නේ සැකයක් මෙතන තියෙන්නේ. ඒක සැකේ නිකන් මුළු රචනෙම කියවනකොට පිටිපස්සේ හෙවණැල්ලක් විදිහට තමයි පේන්නේ. එන්නේ ඒකට තමයි මම මේ ආමන්ත්‍රණය කරන්නේ. නිසකව විශ්වාසයෙන් ඉදිරියට යන්න බාධා නැතිතාක් බාධාවත් තියෙනවා. අපි නැවත මෙයාගේ වාර්තාවක් කරා රැස් වෙමු. එකතු වෙමු. අපි යනවා කමලිගාවකට.
එහෙමයි සංසය. ඊළඟට අත් එසවෙච්ච වාචික ප්‍රශ්න සඳහා ප්‍රථමයෙන් රාජිකාට අවස්ථාව රාජිකාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම තව අතගුස් සිත විලා තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ඊයේ ධර්ම දේශනාවේදී කරපු දෙයක් ගැන අතර මම දේශනාවේදී සඳහන් කරපු දෙයක් ගැන මම ප්‍රශ්නයක් අහන්න ඒ වෙලාවේ උත්සාහ කරා. ඒ ප්‍රශ්න තමයි මේ දැන් අහන්න උත්සාහ කරන්නේ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ කියපු විදිහට දැන් සක්මනේ ඉන්නකොට සිතුවිලි ධාරාවක් එනකොට ඒ සිතුවිලි ධාරාව දිහා බලාගෙන ධාරාව ඉඳගෙන සක්මන දිහා බලන්න කියලානේ ඔබ වහන්සේ කිව්වේ මට තේරිච්ච විදිහට. මට දැන් ඒක ගැන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් ඒ කර අපි කලින් කතා කරපු සයාරගේ ප්‍රශ්නේ ඒකමද නැත්නම් ඊට වඩා වෙනස් ස්වභාවයක්ද කියන එක දැනගන්න ඕනේ මට එකක්. දෙවෙනි එක තමයි දැන් ඔබ වහන්සේ දේශනාවලදී මම ඉගෙන ගත්ත දෙයක් තමයි අපි පුද්ගලයෝ වර්ග තුනක් ඉන්නවා. කියන්නේ සංඥා හරි සංස්කාර හරි වේදනා හරි පුද්ගලයෝ වෙන්න පුළුවන්. ඒ පුද්ගල ස්වභාව අනුව අපිට කරදර කරන දේවල් වෙනස් කියලා තමයි ඔබ වහන්සේ දේශනා කරේ. කියන්නේ සංස්කාර පුද්ගලෙක් මම පෞද්ගලිකව ගත්තොත් දැන් මට තියෙන ගැටලුව මම සංස්කාර පුද්ගලෙක් කියලා තමයි මට දැනෙන්නේ. මට ගොඩක් වෙලාවට වේදනා සහ ශබ්ද වලින් කරදරයක් නෑ. මට හිතුවිලි තමයි නිතර කරදර කරන්නේ පරයන්කෙදී සහ සක්මනේදී. එතකොට මට පුළුවන් වේදනා දිහා ඉඳගෙන පරයන්කේ හරි සක්මන හරි දිහා බලන්න, හරි එහෙම නැත්නම් ශබ්ද වලින් ඉඳගෙන ඒ දිහා බලන්න පුළුවන් වුණාට මට සිතුවිලි වලින් ඉඳගෙන එහෙම බලන්න විදිහක් නැහැ. මට දැනගන්න තිබ්බ දෙවෙනි ප්‍රශ්නේ තමයි, ඒ කියන්නේ ඒ ඕන පුද්ගලයෙක්ට, සංඥා පුද්ගලයෙක්ට, සංස්කාර පුද්ගලයෙක්ට හෝ වේදනා පුද්ගලයෙක්ට, ඒ ඕන කෙනෙක්ට සිතුවිලි ඉඳන් බලන් ඉන්න පුළුවන්ද? නැත්නම් ඒක ඔය එක්තරා පුද්ගලයෙක්ට, ඒ පුද්ගල වර්ග තුනෙන් එක්කෙනෙක්ට හෝ දෙන්නෙක්ට කරන්න පුළුවන් දෙයක්ද කියන ප්‍රශ්නෙත් මට ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්න උවමනාව තිබුණා. ඒ ප්‍රශ්න දෙක තමයි ස්වාමීන් වහන්සේ මට පැහැදිලි කරගන්න.
ඔය ප්‍රශ්නේ ඊයේ බණකට කීප එකක් නෙවෙයි, ඊයේ බණක් තිබුණේ නැහැ. ඊයේ අපේ පොයේ දවස පිරේදානම් බණක් කිව්වා. හැබැයි මම හිතන්නේ ඊයේ අපි මේ
කමඨාන් සුද්ධ කිරීම
සම්බන්ධයෙන් කමඨාන් සුද්ධ කිරීමක් තිබ්බා ටොරොන්ටෝත් එක්ක.
එහෙමයි
තමයි. ඒක බාහගෙන ඉටපේකට පින් සිද්ධ වෙනවා. කෙසේ නමුත් සියාරා ප්‍රශ්නෙට වැඩි පොඩ්ඩක් අපි ඉදිරියට යනවා. ඒකෙදී සාමාන්‍යයෙන් කාට හරි කිව්වොත් එහෙම ඒක පළවෙනි දවසේ මහාන ප්‍රශ්නයක් වැඩමුළුවක මෙහෙමයි, සක්මන් කරනකොට හිතවිලි එනවා, නැත්නම් සද්ද වේදනාවක් එනවා, නැත්නම් ඉඳගෙන ඉන්නකොට හිතවිලි එන සද්ද වේදනාවක් එනවා. ඒක සාමාන්‍ය ස්වරූපෙනේ. අපි ගඟ දිගේ ඉහළට නේ පීනන්නේ, ඒකට වතුර පාරක් එනවමනේ. ඉතින් ඒ කෙනාට කිව්වොත් එහෙම ඉව එනවා. ඒතිෙද්දී තමන් ඇවිදින බව දන්නවද, ඉඳගෙන නෙවෙයි කියලා දන්නවද කිව්වොත් පොඩි සාහන් එලියක් එනවා, හිතට සත්පත් සවක් එනවා. ඕ ඒක නම් දන්නවා. එහෙම නැත්නම් ඇවිදිනකොට, ඉඳගෙන ඉන්නකොට ඇවිදිනව නෙවෙයි කියලා දන්නවා. එතකොට ආනාපානේ බලනවත්, වම දකුණ බලනවත් නෙවෙයි. ඉතින් එතෙන්දි පොඩ්ඩක් කියනවා එහෙම දන්නවයි කියන්නේ. එතකොට ඇහුවොත් එහෙම දැන් ඔබ සක්මන් කරනවා, ඉතින් හිතවිලි සද්ද වේදනා එනවා, නැත්නම් බාධා එනවා. එතකොට ඉඳගෙන නැහැ කියලා දන්නේ කොහොමද? ආ එතකොට ඒ ආව සපේලා උත්තර කියන වරින් වර විලුඹ පොළවේ හැප්පෙනවා තේනවා, පොළවේ සීතල උණුසුම වැටෙනවා කියලා. ඉතින් හරි, ඒ කියන්නේ දැන් අර හිතවිලි අස්සෙන් වේදනාසෙන් ශබ්දයෙන් බලන්න පුළුවන් බව පැහැදිලිනේ. ඔක දන්න දෙයක් නේ. ඔක දැන් ප්‍රකාශ කරපු එක විතරනේ වෙන්නේ. අනිත් දවසේ හිතවිලි කියන්නේ ඇහිදල් සහිත එකක්, වේදනා කියන්නේ ඇහිදල් සහිත එකක්, ශබ්ද කියන්නේ ඇහිදල් සහිත එකක්. ඒක ඝන පහල බිත්තියක් නෙවෙයි. ඒ නිසා ඔක අස්සෙන් බලන්න පුරුදු වෙන්න. ඒකට කියනවා විපස්සනාව කියලා. ඊව මොනවත් නැතුව බලන එකට කියනවා සමථය කියලා. අපි බාධා මුකුත්ම නැතුව බලනකොට සමථය කියනවා. ඉතින් සමථය වඩන්නයි. ඉතින් එයා sound proof window ne, mess proof window ne, maduro proof window ne, wessa proof window ne, ඔක්කොම proof වුණාට පස්සේ තමයි සමතේ වඩන්න පුළුවන්. ඉතින් අද භාවනා මධ්‍යස්ථාන හදන්න ගියාම පිස්සු පිහාටෝ ඒ ඔක්කොම නැති භාවනා මධ්‍යස්ථාන හදන්න හදන. ඉතින් අපිත් අපේ භාවනා මධ්‍යස්ථාන සැලසුම් කරනකොට මේවා පිළිබඳ අපි වටමේස සහ යටමේස සාකච්ඡා පැය ගණන් ගත කරලා තියෙනවා. එතකොට මම ගිහිල්ලා තිබුණේ භාවනා මධ්‍යස්ථාන කීපයකට විතරයි. මම වැඩි ඇවිදලා තිබුණේ නැහැ. පණ්ඩිතාරාමේ මං ගිහිල්ලා ගත කරලා තියෙනවා. ඒක පොලක දෙක පොලක විතරයි මං ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔයත් ඇත්තට සැලසුම් කරා. නමුත් දැන් හිතෙනවා එහෙම මොකක්වත් ඕනේ නැහැ, විශේෂයක් නැහැ. ගෙන්දකම් පොළොවේත් භාවනා කරන්න පුළුවන්. කොඩි ගහයටත් භාවනා කරන්න පුළුවන්. හැබැයි ඒක මේ විපස්සනාව කියන එක අර්ථකථනය කරගත්ත කෙනාට. එතකොට අපි විපස්සනා කියන්නේ එන කරදරේ හරහා වේදනාව දිහා බලනවා. සමා වෙන්න කරදරේ හරහා අරමුණ දිහා බලන, නැත්නම් අරමුණ හරහා කරදරේ හරහා බලන, දෙකම එකයි. එතකොට කරදරේ කියන්නේ අරමුණක්, අරමුණ කියන්නේ කරදරයක්. ඉතින් ඔය දෙක හිතා ගන්න හරි අමාරුයි. මෙච්චර ආසාවෙන් පනව ගන්නාලද අරමුණට කරදරයක් කියන්න පුළුවන්. මේ අරමුණට කරදර කරමින් එන බාධාවට අරමුණ කියන්න පුළුවන් කියලා අපි අර දාගත්ත නම නිර්වචනය වෙනස්කරනද ඒක අන්තිමටම කරන දෙයක් කියලා කියතයි. කැමැතිම නැහැ. ඒක පිළිබඳව අදහස දීපු ගමන් කමඨාන් සුද්ධ කරන ශීර්ෂයෙන් ඒ පොත්පත් දිගාරිනවා. එහෙම කොහොමද හිතකට එකයි නේද ගන්න පුළුවන්නේ? දෙකක් බලන්නේ කොහොමද? හරහා බලන්නේ කොහොමද? මේ මුළු සංසාරේ පුරා කරපු එකක් මේ. නිකන් කියනවටත් අහනවට කැමති නැහැ. කියනවටත් කැමති නැහැ. ඒක කියන්නේ ප්‍රශ්නයක් නැහැ. ඔයා අරමුණම බලාගෙන ඉන්න. වේදනාව හද්ද නැතුව ඒක හොඳයි. ආවොත් පොඩ්ඩක් පරිශන කළ බලන්න. ඊයේ මේ උදේ මාත්‍යයි මේ නිරෝෂ් දෙන්නම පොරොන්දු වුණා සවන් අපි ඒ විදිහට කරලා බලන්නම් කියලා. දැන් රාජිකා කතා කරන්නේ කරලා. අක බලලා උත්තරේ කිව්වේ නැහැ හැබැයි මට. නමුත් අහනවා මේකද කියන්නේ කියලා. එතකොට අපි පෙන්නලා දෙනවා අරමුණ කියන්නේ කෙලෙසයක්. අරමුණ ඉවර වෙනවා නම් කෙලෙස ඉවරයි. අරමුණට බාධා කරන දේවල් කෙලෙස් කියලා ඉතින් කවුරු කියන්න ඕනේ නැහනේ. අරමුණ දිහා බලලා අරමුණ ඉඳගෙන වෙන අරමුණක් දිහා බලන්න පුළුවන් නම් වෙන අරමුණක ඉඳලා තමන්ගේ අරමුණ දිහා කය දිහා බලන්න පුළුවන් නම් අපිට පේන පටන් ගන්නවා පොල්පිට පාගන වගේ මේක පාගනට මේ කුඩේ යනවා මේක පාගනට මේ කුඩේ යනවා. ඉතින් ওই දෙකේදී අපිට ඕන එකක් ඕන වෙලාවක අමතක කරන්න පුළුවන්. බාධාවට සාපේක්ෂව අරමුණ අමතක කරන්න පුළුවන්. අරමුණට සාපේක්ෂව බාධා වරමුණ කරන්න පුළුවන්. අමතක කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් අපිට තේරෙනවා දැන් ගේමක් දෙන්න පුළුවන්. තඩමාරු කරන්න පුළුවන් ගතියක් තියෙනවා. එතකොට මේ පළවෙනි තර තමයි සියාරා ප්‍රශ්න කෙළුවේ. මම එළිය භාවනා කරා. භාවනා කරනකොට ඒ රටේ ඉන්න අර කුරුල්ලා ක්‍රොකටුවා ගිරව වගේ තමයි හරි සර සද්දකින් සද්ද කරන අමුතුම් සද්දු සුදුන් සුදු පාට අර ගිරාවටත් තියෙන සතේ. ඉතින් ඒක අහගෙන ඉන්නකොට මන් දන්නවලු මන් ඉන්නේ සද්ද කියලා. මන් දන්නවලු මට ඕන ආනපණ්ඩ යන්න පුළුවන් කියලා. මම ආනපණ්ඩ යා යුතුමද කියලා ඇහුවා. ඉතින් මං කොන්නේ ඇයි එහෙම කන්නේ කියලා. එතකොට ඒ මං එහෙම උත්තර දෙයි කියලා සියාර බලාපොරොත්තුුනෙත් නෑ. මයිලඟ හිටිය අමරනාත් හරි කවුරු හරි අපේ රිට්‍රීට් ඕගනයිසර් කෙනෙක්. ඉතින් එතකොට ඔබ හන්ද හැම වෙලාවෙම කියන්නේ එහෙනම් නිතරම අරමුණට එන්නේ කියලා. ඉතින් මං කෝ අරමුණට එන්න සැකයි නං. අරමුණට එන්න සද්ධාව මැති නං. අරමුණු එන්න සතිය හොඳට පිහිටලා නැත්නම් සතිය හොඳට පිහිටලා තියෙනවා නම් බාහිර ඉඳගෙන ඉන්න. දැනගන්න මට යන්න ඕන අරමුණට යන්න පුළුවන් යන්නේ නැහැ. මං බාහිර අරමුණේ ඉන්නවා. ඒක අපි ඒ ලිඛිතව බාර දීලා ආවසියාරට ලියන්න කියලා වශයෙන් නමුත් මේ කොවිඩ් ඇවිල්ලා මේ ඩිස්ටන්ස් এডুকেෂන් නැත්තම් වර්චුවල් රිට්‍රීට් යනකොට අපි එක සියාරා ප්‍රශ්නේ පළවෙනියෙම තහවුරු කරපු ප්‍රශ්නේ. දැන් එතකොට කියනවා ඊට පස්සේ මෙහෙදි සාකච්ඡාවක් ආවා. සාකච්ඡාදී මතු වුණා සක්මන කරනවා. සක්මන කරනකොට හිතවිලි ඇවිල්ලා තියෙන බව දන්නවා. හිතවිල්ලේ ඉන්නවා හැබැයි සක්මනත් කෙරෙනු. දැන් මමද මම හිරක්මන් කරන එකද මං හිතවිලි හිතන එකද? කොයි කාර්ද මේ දෙන්නෙක් ඉන්නවද? හිතවිලි තමයි කරදරේ. හිතවිලි තමයි චෝදනාව. සක්මන නතර වෙලා නැහැ. පරියන්කේ ඉන්නවා. හද්දත් ඇහෙනවා. හිතවිලිත් තියෙනවා. වේදනත් වෙනවා. හුස්ම ගන්නවා. ඒලයි මේ සද්දහනවා කියලා හුස්ම නතර වෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ සද්ද අහන ගමන් වේදනා විඳින ගමන් හිතවිලි විඳින ගමන් තමන්ගේ මේ බැලුම් පොම්බන්නා වගේ හුස්ම ගන්න බව බලන්න බැරිද කියන එක. ඉතින් ඒකට ගොරෝනෝයි බලන එක වැරදි කියලා වගේ. එහෙම නෑ කියලා මං කරන්න ඇති. තරම් අපරාධයක් නෙවෙයි. ඒක කොහොමඩක් කරනවනේ. ඒක දිහා පොඩ්ඩක් බලපන්. එතකොට බලන්න පුළුවන්. ඊට ඊගාව ස්ටේජ් එකක් එනවා. මම ඉන්නේ සද්ද හේ වේදනාවක හිතවිල්ලක බව දාන්න. ඊයාව ප්‍රශ්නේ. ඉඳ වේදනාව මගේ පාදම කර ගන්නවා. වේදනාව මගේ අරමුණු කරගෙන එතන ඉඳලා තමන් ඉඳගෙන ඉන්න කයිදියා බලන්න බැරිද කියලා. ප්‍රශ්නේ ඇහුවේ කාන්තාවක් මං ඒ දෙන්නට බෝලේ දැම්මා. උදේටයි නිරෝෂ්ටයි ඒගොල්ලෝ සාකච්ඡා කරලා පස්සේ මං ඒ ප්‍රශ්නේ ආපු මේ යම්මණ්ඩි කෙනා මතක නැහැ මට.
ගයන්ති.
ගයන්ති.
ජයන්ති
ස්වාමීන් ආයතන
කියා
ජයන්ති 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 පස්සේ අනේ යමන්ට හොඳට සිහි බුද්ධිය තියෙන කෙනෙක් අපේ අර පිරිමි දෙන්නට වැඩිය තුන් දෙනාම පොරොන්දුනා මේ කාලේ දවසේ කරලා බලන්න කියලා. එන ඕන කෙනෙකුට ග්‍රීන් ටී ටිකක් දීලා පොඩ්ඩක් වාඩිලා ඉන්න කියන්නේ මොකද ප්‍රශ්නේ? අපි වැඩිත් යනවා මේ මිනිස්සු ආවයි කියලා ප්‍රශ්නයක් නැහැ. මේ මිනිස්සුගේ පැත්තේ ඉන්නලා ග්‍රීන් ටී බොන ප්‍රධාන දේශකයා දිහා බලන්න පුළුවන්. ඉතින් මේක අපේ කමඨාන් සුද්ධ කිරීමේ පියවර වශයෙන් අපි දිනු වෙන හැටි. කරදර කරන්නේ නැහැ. හැබැයි ඉතින් ඔක්කොම කරන්න පුළුවන් ඉන්නේ සත්‍ය හඳුනන සත්‍ය ගැන මහන්සිලා සත්‍ය පිහිටවලා මූල කර්මස්ථානේ දැනගෙන හදිසි ගින්නක් ආවොත් පැනලා යන්න ඕන තැනක් දන්න කෙනාට ගින්න ආපු නැති වෙලාවක පැනලා ගියා මොකද ප්‍රශ්නේ? ගින්නක් ඇවිල්ලා නැහැ. ෆයර් ඩ්‍රිල් එකක් කරනවා. ඒක පාට කට්ටියම ගිහිල්ලා ඒ ඇසම්බලි ග්‍රවුන්ඩ් එකට යනවා. ඉතින් කොට ගියේ බලන්න ඒලා ප්‍රොඩක්ෂන් එක නතර වෙනවා. මේ මම මේ කියන එක දන්නවද? මම දන්නේ ඔය ෆයර් ඩ්‍රිල් එක. තේ ෆැක්ටරි වැඩ කරලා තියෙනවා. ඒක කරලා පෙන්නනවා. ඕනම ෆැක්ටරි කරනවා. ඉතපු ගම කවුරු හරි කරන්නේ මාසික සැරයක් විතර ලාම් එක ගහනවා. ගින්න කඩගත්තව හදිස්සියි. ඒකට ඔක්කොම වැඩ නතර කරලා ඩ්‍රිල් එකේ තියෙන විදියට ගිහිල්ලා ගණන් කරන්න ඕන. ගණන් කරලා ආපහු ගිහිල්ලා වැඩ කරගෙන යනවා. ඉතින් එතකොට ඇලර්ට් එකක් තියෙනවා හදිස්සියක් වුණොත් සපෝස් ඉන්සස් මෙච්චරයි කරන්න ඕනේ. ඉතින් මේ වගේ දෙයක් කරා මොකද්ද වැරද්ද? එහෙම කෙරුවේ නැත්නම් අපිට මතක නැති වෙනනේ ඇසම්බලි ග්‍රවුන්ඩ් එක. ඉතින් ඒවා මේ සිස්ටම් එක රීජියුනේට් කරන වැඩ, සිස්ටම් එක කැටලයිස් කරන වැඩ, අපේ සිස්ටම් එක දුවනවාද කියලා බලන්න. ඉතින් අපි ජෙනරේටර් වැඩ කරන්නේ නැතුව තිබ්බොත් මීය කන. ලයිට් කැපුවොත් ඔන්න බොලේ ජෙනරේටර් එක වැඩ කරන්නේ නැහැ කියලා දන්නවා. ඉතින් ඔන්න වලිගේ උඩ තියන දුවනවා ජෙනරේටර් හදාගන්න. ඉඩෝරේ තියෙනවනම් වතුර මෝටර් වැඩ කරනවද නැද්ද කියලා දන්නවා. දිගටම වහිනවනම් වතුර මෝටර් තෙමෙනවා. මොනවද ඒ කෑලි නම් තිනේ ہوا පිච්චිලා අරකයි මේක එහෙන කචල්. ඉතින් පළවෙනි දවසේ වතුරත් නැහැ, වැස්සත් නැහැ, ලයිටුත් නැහැ, මෝටරෙත් නැහැ. ඉතින් ඔක්කොමලා නිකටල්ලි තියාගෙන ඉන්නවා. බලන්නකෝ මේ කිසි කෙනෙක් චෙක් කරලා නැහැ. ඉතින් චෙක් කරනවා කියන්නේ අකර්තව්‍යයක් වෙන්න ඕනේ. එහෙම නැතුව අකර්තව්‍යයක් නැතුව චෙක් කරන එකේ වැරද්දක් නැහැ කියලා මං කියන්නේ. මං නැවතත් කියන්නේ අකර්තව්‍යයක් නැතුව වරින් වර මෝටරේ දාලා දුවන්න ඕනේ. දැන් කසාද බැඳපු ගෑණි දික්කසාද වෙන්නේ මොකද ඔය? වැඩක් ගන්න නැති හින්දා. ඉතින් මොන කරේද? මොකද ඔබට හිනායනවද?
මට
උඹට කතා කරන්න දෙන්නේ නැහැ. දැන් මම නිකන් hina වුණා කියලා මම ඔය සද්දයක් දැම්මේ. ඒක එක. ඉන්සා ගත්තනම් ඉඳලා හිටලා වැඩක් ගන්න ඔය තියෙන කරදර වලින් පේන්නේ අපේ කර්මස්ථානේ, අපේ සතිය, අපේ ඉරියව ශක්තිමත්ද කියලා බලන්න ඕනේ. එහෙම බාධා නැතුව කොහොමද දන්නේ? මං කියන්නේ සද්ද වරෙන් කියලා, මං කියන්නේ හිතීලි වරෙන් කියලා. මං මේ කියන්නේ ආපේ කගේ වැඩක් ගනි. මම මේ බරපතල වැඩ වලට කර දානවා. කියන්නේ හෙවි වර්ක් වලට කිසිම කෙනෙකුට ඒ තියෙන බාධකෙන් වැඩේ ගන්න TypeError නෑ. මේගොල්ල කලින්ම සැලසුම් කරන්නේ නෝ බාධක නොයේ වගේ. ආපුක මං ඉසాత බඳ ගන්න පටන් ගන්නවා. මට තේරෙනවා මේ බාධකෙන් වැඩක් ගන්න පුළුවන්. මේ බාධකෙන් කියන්නේ අපි වැඩේ යනවා හරි ඩයිනමික් හරි යෝගේ. ඉතින් කිසි කෙනෙකුට ඒක කියලා දෙන්න බෑ. මොකද ඒ කියලා දෙන්නේ ඒ ප්‍රශ්නේ අහන්න ඕනේ. ඒ ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ. ඉතින් ඒ අපිත් එක්ක මේ කැම්පින් යනකොට මේ අපිට උයන්ද කියන එක උට යම්ුක් කවුන් කියන්නේ නෑ ප්‍රඥාව කියලා කියන්නේ. නෑ ප්‍රඥාව කියන්නේ. ඉතින් ඒක එකෙක් ළඟවත් නැහැනේ. ඒ කියන්නේ සත්‍ය තුරුණ සම්පජඤ්ඤේ නැහැ. මේ යෝනිසෝමනසිකාරේ නැහැ. ඒගොල්ලෝ හිතන හරියට මෙහෙම කාපට් දාලා පටතිර ඇදලා පොලිස් කාඩ් දාලා අපි යන එස්කෝට් එක යනවා වගේ පිස්සු. අපි නිකන් සිටිසන් ජෝන්ලානේ. අපිට කවුද එස්කෝට්? අපිට කවුද කාපට්? අපි දර ගන්න ඕනේ එහෙම මෙම් බල්ලෝ පයින්නවා, කබර ගොවි පයින්නවා, තල ගොවි පයින්නවා. ඉතින් එලා පොඩ්ඩක් බ්‍රේක් එක ගහලා බ්‍රේක් තියනවාද කියලා චෙක් කරන්න. ඉතින් ඉඳපු හරක් පැනපුවම කියන්නේ අනුරාධපුර තවන්න බ්‍රේක් ටෙස්ට් කරන කට්ටිය කියලා. මුද පාර පේනවා මෙහෙම බැහැම අනුරාධපුර නගරයට යන ගමන් පාර පේනවා. ඉතින් ඇරලා යනකොට පයින්නවා හරකේ කිසිම ගාණක් නැතුව බොහෝම කීකරුව. ඉතින් අපි කියන්නේ බ්‍රේක් ටෙස්ට් කරන්න අවිලේ. අපි බයිසිකල් හතරක් අරගෙන ගියා. ඒකට එපාවට කිට්ටු කොල්ලියලා ගිහිල්ලා මම දබ්බවස් ගලගෙන ආරකේ. මට හිතන හැප්පෙන්න ගියා. හැප්පිච්චාද ආරකට මට බඳින්න විදියකුත් නැහැ. අයිතිකාරට බඳින්න විදියකුත් නැහැ. බයිසිකලට මුකුත් උනේත් නැහැ. මං වැටුනේත් නැහැ. ඊයේ දබ්බස් ගාලා හැප්පුණා. මම බයිසිකලේ ගන්නවා මහලකට 195 බයික. බල්ලේ කිරියොත් හප්පනවාමයි. ඌ මම ගණන් ගත්තේ නැත්තම් මම ගිහිලා අප්පනවා. මට බෑ බ්‍රේක් ගන්න. මොකද පිලියන්නේ කවුරු හරි නෝ බ්‍රේක් ගන්න කියලා තල්ල කඩා ගන්නට වැඩිය වදින්න ඇරිය බල්ලෙකුගේ හැප්පුණා. අර මේ ගියර් දාන පැඩල් එක ඇම්බරිලා ගිහිලා තිබුණා. බල්ලා වැටවල් තුනක් කඩාගෙන ගිහුවා. ඉතින් ගිහිලා ඉවරයි ගා වින්කල් එක නැත කරලා මං කිව්වා මෙන්න පොඩක් මේ මොකද විලාස තියෙන බලන්න සර් මේක ඔක්කොම අම්බරිලායි. මං කිව්වා බල්ලට කොහොමදද මම සාමාන්‍ය යන ගමන යනකොට ඔය බාධා කරදරවට බෑ ඌත් වගේ කියන්න ඕනේ. එහෙම පයින් එකනත් ඔය කියන්න ඕනේ. මහත් වගේ කියනවා. මම බලන්නේ බයිසිකලේ පෙරලා ගන්න තු ඉන්න එක විතරයි. එහෙම කියලා පෙරලිලත් තියනවා මගේ අතේ. ඒ නිසා කිසිම බාධාවක් ආවට මට බාධාවක් නැහැ. මම කියන්නේ සතිය කියන එක self sustaining. අපි හිතන මේ සතිය sustain කරන්න මගේ ඥානය අවශ්‍යයි කියලා. මුලදී මුලදී අවශ්‍ය ඇත්තරම. නමුත් තැනකට ආවට පස්සේ සතියට එන හැම බාධාවක්ම ඒක රීසයිකල් කරනවා. එතකොට රාධිකාගේ දෙවෙනි ප්‍රශ්නේ තමයි ඒ සවේදනා චරිත, සද්ධා චරිත මොනවාද මේ සංස්කාර චරිත. ඒකදී රාධිකා තේරුම් ගන්න තියෙනවා සංස්කාර චරිත කියන්නේ හිතන එක නෙවෙයි. සංස්කාර චරිත කියලා කියන්නේ චේතනා බහුලයි කියන එක. අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ චේතනා. සංචේතනා, අபிසංචේතනා, අபிසංඛාර. ඒක හදන්න ඕනේ දෙක ප්‍රශ්නයක් අහන්න නැතුව උත්තර දෙන්න එපා. කාටරි කියන්න බෑ මේ කරදරේ එනකොට වැඩ ගනින් කියලා තේරෙන්නේ නැහැ කාටවත්. කරදරේ කියන්න අරිනු. ඊට පස්සේ ටෙක්නික් එක කියලා දෙන්න ඕනේ කරදරේ આવත් මෙහෙමයි කියලා. ඉතිකට ස්පූන් ෆීඩින් තමයි. අහගෙන ඉන්න කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ප්‍රශ්නවිල්ලා නැහැ නේ. ප්‍රශ්නේ ආපු එකන අහන ප්‍රශ්නයට තමයි උත්තර දෙන්නේ. ඒකට හිත තමයි ධර්ම සාකච්ඡා කියන්නේ. ඒකට තමයි කියන්නේ සාකච්ඡානුගහිතය කියලා. ඉතින් අපි ඔය පුද්ගලිකව සාකච්ඡාවල් පොදු කමඨාන් සුද්ධ කිරීමට ගියාම සමහරු වැඩ ගන්නවා. සමහරුන්ට තේරෙනවා. මට තියෙන වේදනාව වුණාට මේ දෙන උත්තරේ සද්ධාවට මේ හිතවිලියට සම්බන්ධයි. හැබැයි එන කරදරයක් හැම එකකින්ම වැඩක් ගන්න හැටි දැනගන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම කිසිම දෙයක් ලෝක විසිකරන දෙයක් නැහැ. වැඩක් ගන්න හැම එකෙම පුළුවන්. ආන්නේකේ වැඩ ගන්න පුළුවන් පැත්ත බැලිල තමයි පොලියානා උගන්වන්නේ. You must try to find a reason to be glad under any circumstances. එන ඕනෙම දෙයකින් සතුට වෙන්න පුළුවන් කාරණා හොයාගන්න ඒකට ඕන සම්පජඤ්ඤය කියනවා. ඒකට ඕන යෝනිසෝ මනිස්කාරය කියනවා. ඒකට ඕන ඥානම කියලා කියන්නේ. මොකද රාජිකා කියන්නේ?
එහෙමයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නේ ඉසඳුනා මං හිතන්නේ.
මං හිතන්නේ නැතු උඹ හිතන්නේ නැතු මං හිතන්නද ඒක?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
මං හිතන එක ගැන තමයි ස්වාමීන් වහන්සේ කිව්වේ ඉතින් මේ. වගේ කියලා වනවලා ගන්න හින්දා මං කිව්වේ.
නෑ ස්වාමීන් වහන්සේ බොහෝ පිං පැහැදිලි වුණා
මං. කියලම කියපම්කෝ.
අවසරයි ස්වාමීන් වහන්සේ. කාරණේම මේ සී කිය සානාස දේශනා කරනකොට මේ ඇහිලා තියෙනවා. එතකොට ඒක බලනකොට ප්‍රායෝගිකව මේ සහ පොත් ඥාන මේ න්‍යායාත්මකව ඥාය උණු සිතුවිල්ලක හෝ වේදනාවක හෝ මේ සද්දයකට ගියපු වෙලාවකට උණු සිහියාවම දැන් ඉන්නේ මේකේ කියලා. එතකොට ඒකේ සැර අඩු වෙනවා. ඒකම අර උපදේශානුව මූල කර්මස්ථානේ බලන්නවා කියනකොට එතකොට ඉරියව්වට යොමු වෙනකොට හිත ඉරියව්වෙත් එච්චර ඒ සැර ගති අඩු වෙනවා. මේ දෙකේම සැර අඩු වෙන ගතියත් ඇවිල්ලා අර දෙකේම මේ තියෙන තද ගති ඒක අඩු වෙලා යන ගතියකට තමයි හිත යොමු වෙන ගතියත් තේරෙන්නේ. එතකොට අර ඇත්තටම කියනවා අරමුණක් එක අරමුණක විතරයි එක වෙලාවකට තියෙන්නේ. මේ න්‍යාය අනුව බැලුවොත් ඒක හරි. ඒ වගේම මේ සායනාස කියන උත්සාහ කරන්නේ එතකොට අර ඒකෙත් නෙවෙයි මේකෙත් නෙවෙයි දෙක අතරක් නොවේ කියන තැනටයි කියලා න්‍යාය අනුව එහෙම වෙන්නේ නැති කියලාත් හිතනවා. මේක
න්‍යාය අනුකූල බැලුවත් එක බරමන දිගට හිත හිටින්නේ නැහැ. අනිත් අරමුණ මාරු වෙනවා යනවා එනවා. ඒක නිකන් මේ AC කරන්ට් එකයි DC කරන්ට් එකයි වගේ. AC කරන්ට් එක කියලා කියන්නේ තප්පරයකට 50-60ක් එහාට මෙහාට යනවා. DC කරන්ට් එක කියන්නේ ඩිරෙක්ට් කරන්ට් එක දිගටම ගලනවා ප්‍රවාහය. AC කරන්ට් එක හරි බලවත්. හිතේ ඒ වගේම එක අරමුණක නැහැ. චිත්තක්ෂණයක එකක දිවගා ඊචා චිත්තක්ෂණය වෙන එකට හාත්පසේ වෙනසකට යනවා. ඒක කොච්චරද කියනවා. ඒකට කියන්නේ නන් ලෝකල්. එහෙම නැත්නම් මේ හැමතැනම ඉන්න හිතක් තියෙන අපි ගා. යන වේගය අනුව හිත තියෙන වලාකුලක් වගේ. එතනක් තියෙනවා, මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා. සරසුලක් ගහපුවාම සරසුල වෙවුලන්න පටන් ගන්නකොට මේ මහත් වෙලා පේනවා. ඕනම වෙලාවක හිතේ ස්වභාවය අපිට අපි මේ නිත්‍ය සංඥාවේ තමයි ඒක අරමුණක් තියෙන්නේ. ඒක නිත්‍යයි, ඒක සුඛයි සුබයි කියගෙන තමයි කතා කරන්නේ. එහෙම නෑ. හිත හරි චපලයි. හිතවිලි වලත් එක දිගට යන හිතවිලි නේව ගන්න බහල නෑ. ඒව ඇල් ඇහිදල් තියෙනවා. වේදනාවෙත් ඇහිදල් තියෙනවා. සීටි වේද සද්ද වලත් ඇහිදල්. ඒ අතරමැදින් ඇහිදල් ලස්සෙන් ආනපානෙ පේනවා. ආනපානෙත් ඇහිදල්. ඉතින් ඒ වගේ තියෙන භංගුරත්වය, ඒ වගේ තියෙන මේ බොල් ගතිය, ඒ වගේ තියෙන මේ චෝක් කැල්ලක් වගේ කැඩෙන ගතිය නැතුව තමයි කියන්නේ මේ හිතවිලි ඉන්නකොට සද්ද නැහැ, සද්ද තියෙනකොට වේදන නැහැ, වේදන තියෙනකොට අරමුණු නැහැ කියලා. ඒ මූලධර්ම හදන්නේ භාවනා නොකරපු අය. එහෙම නැත්නම් මම කියන එක අසාධාරණ සමතකාරයෝ. ඒගොල්ලන්ගේ ওই නීති න්‍යාය හදන හැම එකම සමතයට වැටෙනවා. කිසිම නීතියක් නැහැ. ඕනේ කරදරකාරයට එන්න කියන්නේ ඌ හරහා අපිට රජ වෙන්න පුළුවන්. ඊමණසේ අපිට දෙනවා රජ වෙන්න අවස්ථාව. සම්බාදී ඕකාසාදිගමෝ අනුබුද්ධෝ. මන් දන්නේ ඒක කිය හේ සූත්‍රය කියවපු දවසේ ඉඳලා හැමදාම මම ඒක මතක් කරනවා. ඒ බාධාව තුල මේ මට නිදහසක් තියෙනවා. අනිත් එක තමයි බාධා තුනම හැම වෙලාවෙම තියෙනවා. අද්දක් තියෙනවා, වේදනක් තියෙනවා, හිතිවිලි තියෙනවා. එනතන සද්දා චරිතයයි නැහැ. සංස්කාර චරිතයයි, සංස්කාර සංඥා චරිතයයි මේ වේදන චරිතය හැම වෙලාවෙම මට මම තෝරන බාධාව මගේම මෝඩකම. ඒත් මගේ මෝඩකම දන්නේ බාධා වාරා තමයි. ඒතර මගේ කැරක්ටර් එක, මගේ ට්‍රේට් එක, මම ගිනාපු අනුසය, මගේ ඩිරෙක්ටර් ඩිස්පොසිෂන් එක, එහෙම නැත්නම් මගේ මේ ඒ ඔක්කොම තේරෙන්නේ බාධාවයි. බාධාව මම තෝරන එකක්. කවදාකවත් බාධාව මාව තෝරන්නේ නැහැ. ඒ හැම බාධාවම හැම වෙලාවෙම තියෙනවා. අපි පුරුද්දට එකක් අල්ලගෙන නටනවා. දැන් කොන්දේ අමාරු මානසික හැමදාම කොන්දේ අමාරු තමයි. දතිය අමාරු තියෙන එකක් දතිය අමාරු කියයි නෝට කියන මොන ඕනේ මගුලක් තිබුණාට කවන්න අප මේ දතිය අමාරු තියෙන මොනක් කරන්න බෑ. කොන්දේ අමාරු කකින් කොයි අමාරු නක් කන්නේ කොන්දේ අමාරු තියෙන බන් හොට තුන හතරම තියෙනවා. නැති එකෙක්වත් නැහැ. එකක් අල්ලන්න තමයි කෙන්දි ගන්නේ. ඉතින් ඩොක්ටර්ට අපොයින්ට්මන්ට් එකක් දාලා ගිහිල්ලා පොලිමේ ඉඳලා බෙහෙත් ගන්නවා විතර අමන තකතිරු මරි මෝඩකමක් නැහැ. මොකද එතෙන්ට යන්න වෙන්න ලෙඩක් තියෙන්නේ. හැබැයි අරු කොහොම හරි ඩොස්තර ගියාම අහනවානේ මොකද්ද ලෙඩේ කියලා. ඌට මතක නැහැ. ඇත්තටම මතක නැහැ. මොකද අර අපොයින්ට්මන්ට් එක ගන්න වෙලාව තිබුණ ලෙඩේ නෙවෙයි දැන් තියෙන්නේ. ඌ කියනවා අපි යන ගමන් මන් දන්නේ කාර්යයේ කවුද හිටියේ කියලා. මේ වීඩියෝ එකක් පෙන්වන්න පටන් ගත්තා. ඒ වීඩියෝ එකේ පෙන්වන පිටිපස්සේ සීට් එකේ ඉඳගෙන ෆිල්ම් කරලා තියෙන්නේ නෝනායි මහත්තයා වාඩි වෙලා ඉන්නවා. නෝනා බයිනෝ මහත්තයාට බාණ්ඩෝව දහපදුරාව ගිහලා ඒකේ ගෑනිටක බුදියන් ඉඳලා පාටි කරලා විල්ලිවලා මට කොවිඩ් හදලි වල දැම්මට ලෙඩ බලන්න රසවට යන්න විදියකුත් නැහැ. අල්ලන් දොස්තර කෙනෙක් ගාවට වාහනේ කියනවා. එචාර මන්ට බොහොම සුවචව එළවනවා. ඊට පස්සේ කියනවා මගුලු කර ගන්න තියෙනවා. ඔයාට මම කොච්චර දිකවා කාර් සාජියක් ගන්න යන් කියලා. බලන්න එන්නේ නැහැ කවදාකවත් ගෙදර. හැමදාම දහරත්ති අද වෙනවා. ගිහිල්ලා ලෝකෙට ඔක්කොම කොවිඩ් ගේනවා. දැන් බලන පාර බෙන්නෝ ඕක නෙමෙයි පාර ආධාර මෙන්දෙන් දොස්තර මහත්තයා ඉන්නේ කොහොමරි කළ කොමාරි. බයිනෝ 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 යනවා දොස්තර මහත්තයා ගන්න. ගිහිල්ලා දොස්තර මහත්තයා මොකද රෙඩි බලන්න දොස්තර මහත්තයා මේ මිනිහා රාතා පාදුරේ රත්ති අද ගන්නවා. රත්ති අද ගහලා ගහලා ගෙනලා කොවිඩ් ගෙනලා මඩද අරිමා අමාරු උණයි කැස්ස වෙයි කියලාකොට දොස්තර මහත්තයා කියන අරිම කට උණ කට වහනවා. එතකොටම මහත්තයාට තේරෙනවා බලහාගෙන ඉන්නවා ගෑණිද දැන් ගාණි කට වහගෙන. මොකද උණ කට ගාලානේ. අහනවා දොස්තරගේ මහත්තයා ඕක එහෙන ගණන්ද කියලා අහනවා. මුදී ගෑණි එතෙන් ගියේ කතාව මතක නැහැ. මුළු දිගටම මහත්තයාට බයිනවා. දොස්තරත් කටේ මේක දා වහනකට කියනවා. අනේ කට වහනු කරගෙන ඉන්නවා. මහත්තයා බලාගෙන ඉන්න විනාඩියක් විතර යකෝ ඔක්කොම නතරයි. දැන් අර බැනපු ඔක්කොම ඉවරයි. මේ මේක ඉච්චර ගණන්ද කියලා අහනවා. ඒ කියන්නේ ඔය කට වහන එක. ඔය දොස්තර කෙනෙක් ගහරි කියලා බෙහෙත් ගන්නවා වගේ ඒ නිත්‍ය සංඥාව තියෙන අමන තකතිරු කෙනෙක් නෑ ලෝකේ. මොකද ලෙඩාගින්ම අහගන්නවා දොස්තර මහත්තයාලේ වෙඩේ මොකද්ද කියලා. අපේ අම්මා ඉස්සර යනකොට අපි හතර දිනකවත් ලෙඩ වෙනකන් යන්නේ පිම්බේ ශාලාවක් තිබ්බා. ඒ අර මොන කියන්නේ අපතිකරිස්ලයි ඉස්සර පෙර දිනේ පිම්බේ ශාලා හරි ප්‍රසිද්ධයි. ඉතින් ගියාම උන හතර දිනක අම්මට යන්න වෙලාවක් නැහැ නේ අපා මේ දර හොයන්නයි හතර දිනාම අරගෙන ගැට ගහගෙන යනවා. යනකොටම එලිපත්ත පාගෙනකොට දොස්තර මහත්තයා කොළේ ලියනවා. නම ගම වයස ලෙඩේ කියනකොට ලෙඩ මේෂේ ගාවට ඇවිල්ලා ඒකට තුණ්ඩුවක් දෙනවා. ඒක දෙනවා රතු පාට බේදක් කලවම් කරපු එක. එච්චරමයි තියෙන ස්පිතාලේ. ඒක අරන් ගියාම ඩිස්පෙන්සර් දෙනවා. ඉතින් අම්මා යන ගහන යන්නේ හතර දිනක් විතරනේ. යාලි එලිපත් යනකොටම නම ගම වයස ලෙඩේ කියනකොට අම්මා ළඟට. ඊට පස්සේ කියනවා ඕකට තමයි මං ආවේ මොකද්ද ලෙඩේ බලා ගන්න තමයි. දන්නේ නැහැ. එතකොට දොස්තර මහත්තයා ලෙඩ අධිකා බලනවා. ලෙඩ එතකොට අම්මා නෙවෙයි. අපි පොලිමේ ඉනවා. කියනවා මේ පොඩ්ඩක් බලන්න දොස්තර මහත්තයා මේ ලෙඩේ මොකද්ද කියලා. අපි දන්නේ නැති ඉඳන් ආවේ කියලා. ඉතින් දොස්තර තද වෙනවා. බය වෙන්න දෙයක් නැහැ. දොස්තරගේ දුවයි අපේ චූටි නංගි එක පන්ති ඉගෙන ගන්න. ඒ නිසා පොඩි ආලකුවන් තියලා ළඟට එනකොට තුණ්ඩුව ලීලි වරයි. නම ගම වයස ලෙඩි. දැන් නිකමට හිතන්ඩ කම්බලන දොස්තර කිය ඌ මොනවා කිව්වත් උලක දෙන පොඩි උපකරණයක්. මෙහෙම දාලා කණ්ඩ දාලා ආයතන මට හිතෙනවා මී අකාට මොන වදයක්ද ඇත්තේ කියලා. ඇත් දොස්තර නම් ඇහැට තියලා ආය කෙනෙක් කම අයියෝ ඉතින්ද ගියාම හිතෙනවා මේ යක්ෂයා සැමන් කන එක සැමන් විතරමනේ කන්නේ වෙන මොන මාළුවක් කන්නේ. ඒක උදේ ඉඳලා ඇඳ වෙනකන් දැන් අපි පොඩි අයියා මිනිඳුරුවේ. ඒක තියෝඩ් ලයිට් එක මෙහෙම කරගෙන ඉඳලා ඒක ඇහක් පොට්ට වෙලා. පොට්ටලගේ පේන්නේ නැහැ දැන්. හැම වෙලාවෙම මෙහෙම ඉන්නේ. අය තියෝඩ් ලයිට් එක බලන්නේ. ඉතින් මට හිතෙනවා යකෝ මේ ප්‍රොෆෙෂනල් එක්ස්පෝෂර් එකෙන් අපි මේ ලෙඩ්ඩුන්ට මේ වෙද්දුන්ට දෙන්නේ මොන කරදරයක්ද කියලා. අපි තෝරන ලෙඩා විදා අපි තෝරන ලෙඩි ඊළ ගියාට පස්සේ එකට කන නම් උදේ ඉඳලා හැන්ද යනකම් කන් බලබලා කන් බලබලා ඉන්න මොන අපරාධයක්ද අප්පා එපා වෙන්නේ නැද්ද? ඉතින් අර ලියපු තුණ්ඩක් දෙනවා කාට හරි ලියපු එක. ඔච්චරමයි වෙන්නේ. ඉතින් ඒ නිසා ඔය එකම දේ නෙවෙයි ඔය අතරමැදේ දෙලාටත් මේ විදාටත් ඕනේ පොඩි ජොලියක් අප්පා. මේ මචර ගිහිල්ලා මොනවද දෙයක් බැනලා කතා කරලා මොකද්ද බෝ ඔක නැගිටලා පොඩ්ඩක් පසරත් වෙන්න අරබංගු කියලා. මේ කවුද මේ ශාමුගේ නම ශයන් රංජන් වෙනවා කිව්ව උඩහට එපම් සතිපාසලේ වැඩකට මේ කොහොමාරි ඒ හිතට ලෙඩක් ආපුවාම හිතට අපි කියමු මේ හිතවිල්ලක් කියලා ඔක අපි තෝරලා ගන්නේ ඒ සංස්කාර චරිතය ඒක චේතනාවක් බවට පත් වෙනවා අනිත් එක නයික සංඥාවක් කරනවා අනිත් එක නයික වේදනාවක් කරනවා ওই තුනම හැම වෙලාවෙම තියෙනවා ඉතින් අර බාධාවට ඉඩ දුන්නොත් තමයි මගේ චරිතය අල්ව ගන්න මම තෝරන්නේ මේ කොච්චර තිබුණත් මම ඇටෝමේජ් එකට ගියාම හැම කෙනාම හැමදේම කන්නේ නෑනේ. ඌට ආස දෙන්නේ බෙදාගන්නේ. බෙදාගත්ත ප්ලේට් දෙකක් බලන දෙන්නේක සමාන නෑ. ඒ වගේ තමයි අපි බෙදාගන්න දේ අල්ලන්න නම් නැත්නම් දන්නේ නැතුව බෙදාගෙන බෙදාගත්ත දේ ඒ අල්ලන්න ඔය බාධාට පොඩ්ඩක් සාදර වෙන්න ඕන. පින්නන්න බෑනේ. අපි මේ දාන දෙන්නේ පින් කරන්නේ සිල් රකින්නේ මේ භාවනා කරන බාධා නොපැමිණේ වගේ. ඒ කියන්නේ නිවන නොපැමිණේ වගේ. බාධා වේ තමයි නිවන තියෙන්නේ. ඒකයි සම්බාධේ ඕකාසාධිකම. ඒකයි මේ දුක්ඛ සත්‍ය කියන්නේ. අපි මේ දුක්ඛ සත්‍ය අයින් කරලා චතුරාර්ය සත්‍ය ඉල්ල. එන පැමිණි දුකට පැමිණයි කියන්නේ අනේක එන කරදරේට ඒ කරදරේ ඉඳලා අරමුණ දිහා බලපන්. අරමුණේ ඉඳලා කරදරේ දිහා බලපන්. අන්නේ දෘෂ්ටි කෝණ දෙක තමයි අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කියලා කියන්නේ පටිච්ච සම්පාදේ කියන්නේ. එහෙම නැත්නම් වෙනස් දෘෂ්ටි කෝණ කියලා කියන්නේ. ඉතින් ඒ දේ එක මන් දන්නේ ඒ උගන්නන්න අමාරු බා මම පිළිගන්නවා හැබැයි ඒක අමාරුයි වටලා තියෙන මේ මූල ධර්ම හදලා දීලා ප්‍රතිසම්පාදී කරන ගන්න ඕනේ ව්‍යාකරණ ඉගෙන ගන්න ඕනේ පාලි ඉගෙන ගන්න ඕනේ අටුවා ඉගෙන ගන්න ඕනේ අරක කටපාඩම් කරන මේ කටපාඩම් කරන එක කවදාකවත් පැමිණ කරදරයට සාදර නැහැ ඒ මොකද ඔයා මූල ධර්මයෙන් බලන්නේ ඉතින් ඒක හරි පැහැදිලි දැන් අපිට ගොඩක් වෙනවනේ පිරිවෙන් වල උගන්න ස්වාමීන්චලා පිරිවෙන් වල සහ අධ්‍යක්ෂ කරු වෙනවනේ ඉගෙන ඉස්කෝල වලත් පලාත් අධ්‍යක්ෂකවරු වෙනවනේ ඒ ඉහළ ඉන්න අයට හරිම අමාරුයි මේ පිබට බස්සන එක. එමනේ පිරිංගල ඉගෙන ගන්න ශිෂ්‍යෝ ඉන්නවනේ. ඉස්කෝලේ ඉගෙන ගන්න ශිෂ්‍යෝ ඉන්නවනේ. මේකල බාලාංශ පන්ති තියෙනවනේ. අනීලීසි. ඉසි ජනාධිපතිට කියන්න ඕනේ වෙන මොනවත් නෙවෙයි. අපිට ලොක්කෝ නැතුව කරන්න බෑ. මොකද අපි ළමයික වැඩ කරන්න අයිතියක් නැහැනේ. ඒගොල්ලන් ළමයි බාර දීලා තියෙන්නේ. ඒගොල්ලන්ට කරුණා කළා කියන්නේ අපිට මේ ළමයා ගාවට යන්න දෙන්නේ කියලා. ගිය ගමන ඉවරයි. ආයෙ ප්‍රශ්න උගන්වන්න දෙයක් නැහැ. සතිය කියලා මොන මගුලක් උගන්වන්නේ? සතිය කියලා මොන මොඩල්ස් හදන්නේ? පන්ති කාමරේ අතරමැද විනාඩි 20ක් ළමයට නටන්න දෙන්නේ කියලා කියන ඇනිමල් සේදර මාත්‍යා. පාලිත මේ උපාලි සේදර. ඒතු ළමයා ඊගා පන්තියට යන්නේ ෆ්‍රෙෂ් පිට. මං ඉල්ලුවා විනාඩි 3ක් 4ක් දෙන්නකෝ ඒක පන්තිය පටන් ගන්න ඉලා අනිත් පන්තිය පටන් ගන්න විනාඩි 3 4ක් දෙන්න පොඩ්ඩක් ළමයට පොඩි ඔය සෙල්ලමක් හරි මේකට දැන් එහෙම නැහැ ඉතිහාස පාඩම ගාඩ භූගෝල පාඩම ගාඩ භෞතික විද්‍යාව රසායන විද්‍යාව මුන්න කචල් දප්පර අර බලන එක එහෙම කරගෙන ඉන්නා වගේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ පොඩි දරුවන්ගට කරන මේ විකාරේ ඔළුව ක්‍රේල් කරන නිසා අනිවාර්යයෙන්ම දෙමාපියන්ට වෛර කරනවා අනිවාර්යයෙන්ම ටීචර්ට වෛර කරනවා නිසා ටීචර්ස්ලා 94%කට මානසික අසහන ඒ මේ පොඩි ළමයි මේ අංජබජල් කරනවාද? ඉතින් කර්මස්ථාන චාරුරුත් මැරෙන්නෙම හට් ඇටැක් වලින්. ඒ මොකද මේ මිනිස්සුනම ගැරලා. උන් ඊට පස්සේ කසාද බඳුවයි, දික්කසාදයි, අනම්මන සීරම ගෙනත් දානවා. ඒක කියන දික්කසාද ඉඳගෙන කසාද ගැන දිහා බලපයි. මොකද ප්‍රශ්නේ? මං කියන්නේ දෙවෙනි කසාද තමයි හරියට හරිනේ කොයි පළවෙනි කසාද කන මිනිස්සු මං කවුරක්වත් ගණන් ගන්නෑ. මම කිය හරියන්නේ නැහැ. මට තීරණයට දෙන හරියන්නේ නැහැ. දෙවෙනි කසාද ඵලය. දෙවෙනි කසාද කිහිල්ල පළවෙනි කසාද දිහා බලපන්. ටොප්. ඉතින් ඒවා කියන්නේ ගාම මේ අදාළ නැති දේවල් කියනවා කියලා මට බයිනෝ. බැන්නට මොකද මයිලඟ එන බજાર එකක් ඉන්නවා දැන්. ඒ විදිහට මේ ගැරන්ටි එකක් ආවත් තුගෙන් වැඩක් කරගන්න දන්න. ගැරන්ටි එකක් ආවේ කියලා කලබල වෙලා දුවල බෑ. ඒ නිසා මයිලඟට එවන්න ඕන පිල්ලියක්. ඕන දෙයක් එවන්න. මම ටිකක් වෙලා යයි. හැබැයි උගෙන් වැඩක් කරගෙන මටත් වැඩක් කොට රටත් රටෙත් වැඩක් කොට මටත් වැඩක් වෙන රටේ නමක් ලැබුවා කියලා මහවැලි කල්ට තින්දුවක් ලැබෙන්නේ ගංගා ගංගා මහවැලි ගඟ මටත් වැඩක් කොට මගෙන් වැඩක්ගෙන රටේ නමක් ලැබුවා මහවැලි ගඟට බැම්මක් ගහලා ජල විදුලි හැදුවා. ඉතින් ඒ නිසා ඒක ඒ කමඨාන් සුද්ධ කිරීම පසුගිය අවුරුදු 4 විතර ප්‍රවර්ධනය ගත්තොත් ශීඝ්‍ර වර්ධනයක් පෙන්නවා කොවිඩ් නිසා. ඒක නිකන් ඇවිල්ලා මෙහෙම ගාල උඩ ගියා. ඔක්කොමලා කතා කරන අය දැන් කතා කරන්නේ ඔය දැන් අර ලියුපෙකලා ලියලා තියෙන ඔය වර්තාව තමයි කවුරු ලිව්වත් ලියන්නේ. ඒ කියන්නේ භාවනා කරලම නෙවෙයි ඒක ලියන්න දන්නවා මිනිස්සු. ඒක නිකන් සාමාන්‍ය දෙයක් බව දන්නවා. ඉස්සර ඔය ලියන්නත් බයයි. මේ කමට අහන විස්තර ලියලම මේ කුරුවල් වෙලා. අර කන් දොස්තර කනම බල බල ඉඳලා ඇස් දොස්තර ඇසම බල බල ඉඳලා ඉතින් උන්ට වෙන අපාය ගිහිල්ලත් මං හිතන්නේ අර කණ්ණාඩි අරන් යන්න වෙයි. උගේ ඌට වද තීඳු කරන්න. ඉතින් ඒ නිසා ඔය පැමිණි දුක් පැනිරහයි කියලා සිංහලයේ අපි ගත කරලා තියෙන ඒ සරල ජීවිතේ කියා ගන්න බැරි තරම් විනාශ කරලා තියෙනවා. ඒ විනාශ වෙලා නැති බව තේන්න මේ කොවිඩ් ආවට කවුරුත් මැරිලා නැහැ බොරු. කොවිඩ් වලින් කවුරක්වත් මැරිලා නැහැ. මැරිලා තියෙන්නේ කොවිඩ් කියලා නම් අඳුන ගත්තට පස්සේ දීවැඩියව මැරිච්ච එකත් කොවිඩ් කියලා තමයි දාන්නේ. ඒ දැන් ඕනනම් මම එවන්න ලින්ක්ස් ටික 98ක් කොවිඩ් හැදිච්ච අයට රෝග ලක්ෂණ නැතිලු. රෝග ලක්ෂණ කොවිඩ් තියනයි කියලා මොන ලෙඩෙන් මැරුණත් ඉලක්කම් පෙන්නන්නේ කොවිඩ් කියලා. ඒ දවස්වල පෙන්න්නේ මම බුරුමේ සිඩ්නි මේ ඕස්ට්‍රේලියාවේ දෙනකොට මේ ස්ටේෂන්ෙම බැස්සා එයාපෝට් එකේ බැස්සා වැටෙන ඩොග් ගාලා මැරුණා. ඒ තරම් කොවිඩ් කියන්නේ මේ දකින්නකොට මැරෙන සයිස්. දැන් කොවිඩ් හැදිලා තව රෙල දෙක තුනකට ඇවිල්ලා ධානි පිච්චරි ඕන තරම් ඉන්නවා. තන්නේ කර බොරුවක් ගෙනියයි. ඉතින් සා මටත් කොවිඩ් හැදලා මැරෙයිද නැහැ ඒක වෙනම කතාවක්. ඒ මැරිච්චාව. ඒක වෙනම දෙයක්. නමුත් මේ බය වෙලා ජීවත් වෙනවට වැඩිය කොවිඩ් එක කිනේ කොඳ ඇවිුණාට මේ වගේ මහත්ය පෙරද ඇවිල්ලා කතා කරලා කිව්වා. දැන් තුන්වෙනි රැල්ල යන්නේ සංසය ඒක නිසා අපි සීවස් එන්නම දෙන්නේ නැහැ කාටවත්. මම කයික හරිම හොඳයි. මොකද අපිට භෞතික විද්‍යාව විනෝදේ කරන්න පුළුවන්. ඒ පැයේ අපි අමුඩයක් ගහගත්ත වැඩ. ඒ ස්ටෑන්ඩින් ඔන් සෙරමනිස් නෑ. නැත්තම් ඔය තනි කර කොවිඩ් කියලා කරන මවාගත්ත සෙල්ලමක් බය වෙච්ච උන් තමයි මැරෙන්නේ. කොහොමඩක්වත් ලෝකේ ජනගහණය කොච්චර දු ගන්න දවසකට මැරෙනවා. ඒක ඉතින් කොවිඩ් නැතත් මැරෙනවා. ඉතින් ඔය ඉලක්කම් ටික බෙන්ලා දැන් කියනවා පෙන්න ඉලක්කම් බොරු කියලා. ඇමරිකාව කියනවා එංගලන්තේ කියනවා. තනි කරම බොරුවක් ගෙනියන්නේ කියලා. කොවිඩ් කියලා විශේෂ රෝග ලක්ෂණ නැහැ. එච්චරයි කියලා කියන්නේ තියෙන්නේ. ඔය ඉතිස්ලාබු චිකන් ගුන්නියා කියලා ඉතිස්ලාබු ඇන්ත්‍රැක්ස් කියලා ඒ සීරීස් එකක් ආවා. එකටවත් විශේෂ රෝග ලක්ෂණයක් නැහැ. රෝග ලක්ෂණ ටිකක් එකතු කරලා මෙන්න මේක ආවොත් කියලා කියන ජීව හැමදාම තියෙනවානේ. අර නෝනා කතා කරලා කියනවා මේ හෙම්බිරිස්සා විසු බීජයමයි. ඒක විවිධ වෙන වර්ග. ඕක ඇවිල්ලා තනිපෙළ ඇතුළ අපිට මේ නෝට හතර පස්සේ අපි දන්නේ නැහැ. හැබැයි දැනගත්තොත් ටෙස්ට් එකට පොසිටිව් වුණොත් ගිනියලා ප්‍රසිද්ධියේ කස ගහලා එල්ලලා මරනවා මේ කොරන්ටයින් කරනවා. කොරන්ටයින් කරපුවා එළියට දාපු ගමන් උන්ගෙන් ආය රැල්ලක් එනවා. මේ කොවිඩ් රැල්ල එහෙමලු හැදෙන්නේ. මම දන්නේ මම මේ කොන්ස්පිරසි තියෙන එකක් කියන්නේ. නමුත් ඒක මට හරි සැපයි. මේ බොරුවට සෝබන දාන හැබැයි සෝබන දාන කටියට මම කියනවා කරගෙන ඉන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලෝ කොහොමකටද මැරෙනවා. ඒගොල්ලෝ කියාවේ මම නිසා තමයි මේ කොවිඩ් වලට මේ ප්‍රිකෝෂන් ගන්න දුන්නේ නැති. මම කියනවා ඕගොල්ලෝ ගන්න. ඒ වගේම තමයි අරමුණු වෙන්නේ නැහැ කියලා මම කියන්නේ. එනවා. ඒකට කරදර වෙන්නේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි කරදර නොවීමේ ක්‍රමයට තමයි සම්බාධේ ඕකාසාධිකමෝ කියලා කියලා තියෙන්නේ.
අවසරයි සාන්නාත.
මම මේ කියන්න උත්සාහ කරුවේ සරණ කියූපේකට තව එකක් කරදරෙන් තමයි මගේ කැරක්ටර් ට්‍රේට් එක. මම කියන්නේ කවුද කියලා තේරෙන්නේ මම තෝරන කරදරේ තව කෙනෙකුට කියන්න එපා. එයා දන්නවනේ. එතකොට මම හැම වෙලාවෙම සද්දයක් කරදර කරගන්න මිනිහෙක්. මම හැමදාම වේදනාවක් කරදර කරගන්න මිනිහෙක්. මම හැම වෙලාවෙම හිතවිල්ලක් හිකියාගේ ට්‍රේට් එක. ඒ පුරුෂ ලක්ෂණය, පෞෂත්ව ලක්ෂණය ඒකයි කියන්න ඕනේ. හොඳයි කමල්. මොකද කියන්නේ?
එහෙමයි සස අවසරයි. මේ පැත්තෙන් තව දෙකක් එසේ වෙලා තියෙනවා. ප්‍රථමයෙන් කියනවා ආරි අමරතුංග අපර්ත් වලට.
හොඳයි.
ස්වාමීනාන්ත අවසරයි. මම මේ මගේ සතිය පිහිටවීම ගැන වාර්තා දෙකක් කරන්නයි හදන්නේ බොහොම කෙටියෙන්. දැනට වේදනා චේතනා සද්ද මොනවද තිබුණා ස්වාමීන් වහන්ස? සතිය සොයන්නේ කයේ තියෙන සංනිවේදනයන් විතරයි. හැබැයි මම දන්නවා මම අරත් ප්‍රතිවලට යනවා. හැබැයි මෙතන තමයි මගේ සැබෑ නිවහන කියලා මම හොඳටම දැනගෙන එතන තමයි ඉන්නේ. දැන් ස්වාමීන් වහන්ස වැඩ කටයුතු කරත් ඇවිද්දත් පරයන්කයට ගියත් ඒ ඔක්කොම එක විදියටම වෙනවා. මම කියන්න තියෙන අලුත් දේවල් දෙකක් සිද්ධ වුණා ඒක ගැන. එක දවසක්ද මම පැයක පරයන්කයට වාඩිනා සක්මණෙන් පස්සේ, එතකොට මට හොද්දටම නිදිමතක් කියලා නාමයක්වත් තිබුණේ නැහැ. ඒ වෙලාවේ ඒ පැය ඇතුළත මම නොදැනෙන තැනට යනවා, ආපහු එනවා, යනවා එනවා, යනවා එනවා, දිගටම ওই විදියට කරා. ඉතින් මම මේ මට එතකොට ඒ දවස්වල මට ඒක ගැටලුවක් වුණා. මොකද මෙහෙම වෙන්නේ කියලා. හැබැයි දැන් නම් එහෙම නැහැ. ඒක දැන් ආපහු වෙනවා. සමහර වෙලාවට නොදැනෙන තැන ඉන්න වෙලාව දිගයි අර මුලේකට වඩා. හැබැයි දැන් අදී ඒ ආපහු විනාඩියෙන් විනාඩියට වගේ නොදැනෙන තැන. හැබැයි භාවනාවක් යනවා, කයේ ඉන්නවා. ඒක තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණය, මම සාමාන්‍යයෙන් චේතනා චරිතයක් කියලා අඳුරගෙන ඉන්නේ. හැබැයි මට චේතනාවෙන් කරදරයක් නැහැ. මත මට සැබෑනි වලට යන්න පුළුවන් නිසා. මේ ළඟදී විපෞලයේ කෙනෙකුට කරදරයක් වෙලා මගේ චේතනාව සෑහෙන වැඩි වුණා. ඉතින් මම ඒත් කයෙම හිටියා. හැබැයි නිදාගන්න ගිහිල්ලා අර චේතනාව ආපහු දිගට 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 එන්න පටන් ගත්තා. මං හිතුවා කමන්නේ ආපහු ආවේ මම මගේ නිවහනට යනවා කියලා සතිය පිටරලා. එතකොට නිින්ද ගියා. ඊට පස්සේ නෑ, හතරට විතර නැගිටිනකොට ඇස් දෙක ඇරියේ නෑ. හැබැයි නිින්දෙන් නැගිටුණා. එතකොට මට තේරුණා අර මම දැනගෙන හිටිය මේ ශරීරයේ තියෙන සංනිවේදනය මේ බොහෝම සුළු සැපදායක තැනක තියෙනවා කියලා. ඊට පස්සේ මම ඒක දැකලා එතනම හිටියා, දැක හිටියා. ඊට පස්සේ දැන් නැගිටින්න ඕන, වැඩ කරන්න ඕන, අර මේවා කියලා හිතනකොටම අර සැප කියලා හිතිච්ච තැන අර සුපුරුදු දුකට ආපහුපත් වුණා. ඉතින් මම හිතුවා දැන් මම කරදරයේ අස්සේ නිදාගත්තම මේ තරම් සැපදායක දෙයක් මට අත්විඳින්න බැරි වෙයි කියලා. මට මුලදි හිතුනේ. හැබැයි මට පුදුමයි මේ වෙච්ච සිද්ධිය ගැන. ඉතින් මම ස්වාමීන් වහන්සේට ඒක ගෞරව පූර්වකව ඉදිරිපත් කරනවා. යම් කෙසේ තේරුම් කෙරෙල්ලක් මට කරනවා නම් ඉතාමත් යහපත්.
ඔව්, ඒකදී ඔය ඉන්දකට වැටෙනවා ආපහු අවදිනවා කියන එක විස්තරයක් විතර දැක්කයි කියනවා. එක පරියන්කේදී ඔහොම 20ක් වෙනවා නම් එහෙම නැත්තම් සැප තියෙනවා තියෙනවා දුක් තියෙනවා තියෙන අතර මාරුව නින්දක තුලදී ඕන තරම් මේ හිත කරදර තියදී නින්ද යන්න පුළුවන්. අපේ ලෝකපච්චි මැරලා ඉතින් අම්මයි අප්පච්චි විතර අඬන්නේ. ඉතින් අපිට අඬන්න දෙයක් නැහැ. වයසක මනුස්සයන් ඉතින් අප්පච්චි අම්මත් ඇත්තටම කැමති මැරුණාට. ඉතින් ඇඳ අහකා වුණා. ඒ වුණාට ඉඳ පුරවන් ඇවිල්ලා බනිස් එකක් කාලා තේ එකක් බීලා යනවා අඬන්න. ඉතින් අපිට එන කචල්ද ගිහින් කුසියට ඇවිල්ලා ඒ දවස බටර් බනිස් කියලා જાතියක් තියෙනවා. ඒ බනිස් කාලා තේ එකක් බීලා යනවා අඬන්න. අප්පච්චි අඬන්නේ නැහැ. ඒ වුණාට අප්පච්චි අප්පච්චි ගයියනේ. ඉන්නකන් අප්ප උන් දැ ඔක්කොම බුදුරිය අප්පච්චි කෙනාට ඉවවා. උන්දගේ ලෝකමත් මැරලා පුතා එන්න මැරලා. අප්පච්චි ළමයි වැඩි දුන්නට දෙන්න ලෝකපච්චි බොනවා. අප්පච්චි බොන්නේ නැහැ. ඉතින් ලෝකපච්චිට උන්තරම සලකනවා. අප්පච්චි කන්න බොන්න ඔක්කොම ටික දෙනවා. හැබැයි චරිතයක් නැහැ. අවුරුද්ද දවසේදීම මස්ටික් කාලා සර්මේත් බඩ ගිහිලා බීර ඉන්න ඕනේ. ඉතින් අප්පච්චිට කැමති නැහැ. ඉතින් උන්ට අඬන්න එපාය. ඉතින් මූණ දාගෙන ඉඳලා කුස්සියට ඇවිල්ලා බනිස් කාලා තේ එකක් බීලා යනවා. ඉතින් ඒක දකිනකොට එතකොට මට 77 මට අවුරුදු 20ක් විතර ඉඳලා මට හින හයනවා. එතකොට මෙච්චර මේ අඬද්දි තේ බොන්න ඕනේ. ඔය කරදර තියෙන නිසා ඒ දුක සහ සැප දෙකයි අරමුණු ඇති නැති දෙක අතර සම වෙන දවස් තමයි රහත් වෙනවා කියන්නේ. තමයි මේකේ තියෙනනේ කරදර අතර හිස්තනක් තියෙනවා. හිස්තන අතර කරදර තියෙනවා. දුක තියේදී සැප තියෙනවා. සැපතිය දුක තියෙනවා. ওই දෙක අතර තාම ඩිස්ක්‍රිමිනේෂන් එකක් තියෙන තාකල් ආරි ඉන්නවා. ওই දෙක අතර වෙනස නැති වෙනකන් ලක්ෂ වාරයක් ඕක පැටලෙන්න අරින්න මාරු වෙන්න අරින්න ওই දෙක අතර කිසි වෙනසක් නැහැ. තා විනාඩි 3ක් තියෙනවා මම කැමති මෙන්න මේ ටික කියන්න හුඟ දෙනි සම්බන්ධ වෙලා ඉන්න නිසා. අපි තාම එක්කෙනෙක් අත උසලා තියෙන බව මම දන්නවා. අපි අර ජනාධිපතිතුමා හම්බෙලා මම කතා කරපු කතාව නිසා සතිපාසල පිළිබඳ විශේෂ අවධානය ජනාධිපතිතුමාගේ ඇති වෙලා තියෙනවායි කියලා ජනාධිපති ලේකම් ලියලවල තියෙනවා. ස්වාමීන් වහන්සේ දාවල් දවසේ කරපු කතාව අනුව සතිපාසල පිළිබඳව ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා. ඒකේ පසු ප්‍රතිඵලයක් විදිහට ජනාධිපතිතුමා පත් කරපු බුදුසසුන් කටයුතු අමාත්‍යාංශ ලේකම් කපිල ගුණවර්ධන මහත්තයාගේ ඉල්ලීමට අධ්‍යාපන අමාත්‍ය ලේකම් කපිල පෙරේරා මහත්තයා ලියුමක් ගහලා තිනවා මේ සතිපාසල ජාතික මට්ටමට ගන්නයි කියලා. ඒ ලියපු ලියුමේ කොපියක් ජනාධිපතිට ගිහිල්ලා. එතකොට ලේකම් ලියනවා ජනාධිපතිගේ මේ ලිපියෙන් ඔය ධම්මජීව හම්රංගේ අදහස බලගන්විලා තිනවා. දැන් අධ්‍යාපන පාර්ලිමේන්තුවේ ගන්න ඉදිරි වැඩ පිළිවෙල වහාම වාර්තා කරන්නයි කියලා ගිය 6 වෙනිදා ලියුමක් ගහලා තිනවා. ඒක මටත් කොපියක් ඇවිල්ලා තිනවා මට හම්බුනේ පහුවෙලා. කෙසේ නමුත් ඒකෙන් අපිට පේන්න තියෙනවා දැන් මේක රජය වගකීමෙන් කටයුතු කරගෙන යනවා. ඉතින් අපිට තියෙනවා නැවත රැස්වීමක් හම්බෙනවා නම් මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අමතරව පිරිවෙන් අංශේ ඒකත් වැඩ කරන දැන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දහම් පාසල් අංශේ සහ ළමාවිය සංවර්ධන කියන අමාත්‍යංශ තුනක්. ඒ ඔක්කොම රාජ්‍ය අමාත්‍යංශ. ඒ වගේ ප්‍රගති වාර්තා තියෙනවා. ඉතින් මේ වෙලාවේ මගේ අවධානයේ තියෙන ඇත්තටම ඒව ඉක්මනටම ජනාධිපති ලේකම් විශේෂ කාර්ය සාධකට යන්න ඕනේ. සිරිසෙන මහත්තයාට ගියාම දැන් අමාත්‍යංශ කීපක මේ එදා මං ගිහිලා කරපු කතාවෙන් වැඩේ යනවා. ඉතින් ඒකට sannivedanaye ප්‍රශ්නයක් දැන් තියෙන්නේ. ඒ අනුව අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මුළු දිවයිනම ආවරණය වෙන විදිහට සැලසුම හදලා යවපු ලිපිය අපිටත් ඇවිල්ලා තියෙනවා ජනාධිපතිතුමාට ගිහිල්ලා තියෙනවා. ඉතින් කාට හරි මම කෙරුවේ දෙන්නෙකුට තුන් දෙනෙකුට ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු වුණා කියන ලිපියත් ඒ අනුව අධ්‍යාපන දෙපාර්තමේන්තුව ගත්ත ඉදිරි කියා මාර්ගත් මේ ලියලා ඇරියා. හැම කෙනෙක්ම කියන එක විශාල ජයග්‍රහණයක්. දැන් අර අධිකාරී ශක්තියක් නැතුව ගිය සතිපාසල දැන් ජනාධිපතිතුමාගේ අධිකාරී ශක්තිය නිසා සතිපාසලට තියෙනවා දැන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනකිරීමේ වගේ හැකියාවක්. මෙහෙම ජනාධිපතිතුමා ඉල්ලවල තියෙනවා කරුණාකරලා කරලා දාන්න කියලා. ඒ අනකිරීමේ හැකියාව අපි භාවිතා කරනවා පිරිවෙන් වලටත් දහම් පාසලටත් ළමාවිය සංවර්ධනයත් මම තුන හතර සඳහන් කරේ. ආන්නේ ඒ මට්ටම නිසා දැන් සතිපාසලේ අය මේක නොදන්නකම මට තියෙන පාඩුවක්. ඒ වගේම සතිපාසලට ඉන්න ස්ටේක් හෝල්ඩර්ස්ලා ලෝකෙ පුරා ඉන්න කට්ටිය දන්නේ. ඉතින් ඒ නිසා අපි දිනදා සතිපාසල් පවත්වන අතර මේ රාජ්‍ය මට්ටමට යනකොට ඒකට මොඩියුල්ස් හදලා දෙන්න ඕනේ. ඒවට ලියවිති පොත්පත් තියෙනවා. ඉතින් ඒ නිසා විශාල වශයෙන් සංවිධානයක් කරන්න මම ඊයේ ඉල්ලීමක් කරා. පුළුවන් නම් වර්චුවල් අපි සැස්වීමක් තියලා අපි නැවත මේ අලුත් තත්ත්වයට දෙදී කොහොමද අපේ වෙබ්සයිට් එක ඩෙවලොප් කරන්නේ, කොහොමද අපි ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකත් එක්ක කටයුතු කරන්නේ, කොහොමද මේ මයික්‍රොසොෆ්ට් ටීම් එකත් එක්ක කටයුතු කරන්නේ කියලා අපේ ස්ට්‍රැටජීස් අලුත් කරන්න වෙලා තියෙනවා. ඉතින් අන්න ඒක මට ඕන වෙලා තිබුණා සාකච්ඡා කරන්න. ඉතින් මම මේ ධර්ම සාකච්ඡා වෙලාවේ ඒ අමතරවාසිය ගන්නවා. ඉතින් ඒ එකම මට තව එක්කෙනෙක් අත උසලා තියෙනවා කිව්වට අපි අර නෙවිල් ෆර්නෑන්ඩු ඉස්පිරිතාලේ වැඩසටහනට දැන් වෙලාව දෙන්න වෙන නිසා කමල් ලෝක අපිට පරිචයන් කළා තියලා ඔය කවුද කතා කරන්න ඉන්නේ කමලිගාවට?
අවසරයි ස්වාමීන් වහන්සේ, සුරංගනි බ්‍රිස්බේන් වලින් ඉන්නේ.
සුරංගනි, එහෙනම් සුරංගනි කියන්නේ මේ අපි අවස්ථාව පස්සේ ගන්නවා කියලා. දැන් මේ වෙලාවේ කලින් සැලසුම් කරපු ගන්න නිසා මේ නමේට නතර කරන්න වෙනවා. සුරංගනි සින්දුවක් පටවරාරම් කරගෙන ඉන්න අනිදවසට අපි මෙතනින් නතර කරනවා.
එහෙනම් සම්ස සාදු සාදු
සාදු සාදු. ඉතින් අපි ධාතුනි කොටේදී කියන සමාප්ත කරන්න කියලා.
සංගීත සූත්‍රය කරගෙන සංගීති සූත්‍රය මුල් කරගෙන ධර්ම සාකච්ඡාවක් පැවැත්වුවා. ඊට අමතරව වෙනත් ධර්ම කාරණාවක් මේ දින තජයා යෝගාශ්‍රමී කතිකාවත් මේ දේවලුත් මතක් කරගත්තා. ඉතින් මේ දේවල් හරහා අපි සියලු දෙනාම අපේ ධර්ම දැනුමේ යම් දියුණුවක් අපේ අත්දැකීමත් එකතු කරගෙන ඒවත් සාකච්ඡා කරගෙන තව තවත් අපේ මේ ගමනේ නිවන් දැකීම දක්වා මේ යන ගමනේ යම් කිසි සුද්ධියක් ඇති කරගත්තා නම් එයින් යම් කිසි පිනක් ඇති කරගත්තා නම් ඒ සියලුම පින් සමස්ත ලෝකවාසී පින් බලාපොරොත්තු වන පින් ලබාගත හැකි සත්ත්ව කොට්ටාශයක් ඉන්නවනම් ඒ සියලුම දෙනාම සතුටු සිතින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා පිහිටුවාගෙන අපි දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාචගම්හිහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝද